ना कर मूला से ने संधा गरु मांत्री वरेती ना मैं योजना कर
මීළඟට ගරු පීල් මාසල් සරත් පොන්සේකා මැතිතුමා ඔබතුමාට විනාඩි 15ක පමණ කාලයක් තියෙනවා
20යි
15ක් තියෙනවා
20ක් දෙනවා කියලා ප්‍රකාශ කරා ගෑන්ත කරුණාදීලා ඔය කොලේ හදලා නැහැ ඒවා
මේකේ විනාඩි 15ක් තමයි සඳහන් කරලා දෙන ඔබතුමාට
කරුණාකරලා ඒක පොඩ්ඩක් චෙක් කරන්න නෑ මගේ නම මාරු කරලා හතරවෙනියට විනාඩි 20ක් කියලා දැම්ම ඔබතුමා පොඩ්ඩක් චෙක් කරන්න කියන්න මේ ඕගොල්ලන්ට ගරු මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි මේ අවස්ථාව ලබා දීම ගැන ස්තුතියි මම පළමුවෙන්ම මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවා අපේ ගරු මුදල් ඇමතුමාට සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මෙවර ඉදිරිපත් කරලා තිබෙන අයවැය ගැන එහි සාර්ථකත්වය ගැන සුබ පතන්න මගේ සුබ පැතුම් ඒ සියලු දෙනාටම රජයටත් මගේ සුබ පැතුම් අපි මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ ඡන්දේ දිනන අයවැයක් නෙවෙයි මම දන්නවා විරුද්ධ පක්ෂය නම් හිතාගෙන ඉන්නේ ඉතින් අපි මේ ඔක්කොම කරන්නේ ඡන්ද ගන්නයි ඡන්ද දිනන්නයි කියලා නමුත් අපි ඡන්ද දිනන අයවැයක් ඉදිරිපත් කළා නෑ අපි හදන්නේ ජනතාව ආර්ථික බරෙන් මුදවාගෙන ජනතාවට අත්‍යවශ්‍ය සුබ සාධන ලබා දීලා රට ඉදිරියට ගෙනියන්න දුර ගමනක් යන තමයි මේ අයවැය අපි ඉදිරිපත් කරන්නේ දම අහගෙන හිටියා විරුද්ධ පක්ෂයේ ඉන්න අය ඉතා තදින් මේ අයවැයට පහර දෙනවා නමුත් මම මතක් කරන්න ඕනේ ඒ විරුද්ධ පක්ෂයේ අවසාන වකවානුව ගත්තොත් අවසාන අවුරුදු 10 ඒගොල්ල කතා කරන විදිහට නම් මේ රටේ ජනතාවට ආර්ථික පීඩනයක් තිබිලා නැහැ. ඒ අවුරුදු 10 හරියට මේ රට ආර්ථිකයෙන් සුඛිත මුදිත වෙලා සර්ව සම්පූර්ණ වෙලා තිබුණ රටක ජීවත් වුණා වගේ කතා කරන්නේ. ණය බර ගැන හුඟක් අය කතා කර නිසා මම අමුතුවෙන් කතා කරන්න යන්නේ නැහැ. නමුත් උදාහරණ කීපයක් දෙනවා මේ ස්ථානයේ ඉන්න අයට නැවත මතක් වෙන්නේ ඒ කාලයේ ඒ රජයේ තිබුණ කාලයේ ආර්ථිකයට බලපෑපු කරුණු. දැන් උදාහරණයක් හැටියට අපි දන්නවා මේ රටේ හුඟක් අය ඉන්න රැයට පාන් භාගයේ පරිප්පුයි කාලේ ජීවත් වෙන අය. ටීවී එකෙත් මම දකිනවා සමහර වැඩසටහන්වල අපේ කර්මාංශ ශාලාවල වැඩ කරන අයගෙන් එව මොනවද රැයට කෑවේ කිව්වොත් කියන්නේ පාන් භාගයේ පරිප්පුයි. ගියාණ්ඩුව කාලේ පාන් රාත්තල ඒ අවුරුදු 10 ඇතුළත පාන් රාත්තල රුපියල් 10 ඉඳලා රුපියල් 60 දක්වා වැඩි වුණා. එතකොට පාන් විතරක් නෙවෙන්නේ මේ රටේ වැඩි වුණේ. ඒවට සමගාමීව භූමි තෙල් ගැලුම දෙගුණයක් වුණා. පෙට්‍රල් ගැලුමේ මිල දෙගුණයක් වුණා. ඒ ආකාරයට හැම දෙයක්ම දෙගුණ තෙගුණ වුණා. අනිත් පැත්තෙන් සංවර්ධනයේ පැත්තෙන් බැලුවොත් අපි දැක්කා අධ්‍යාපනය ගැන මම පස්සේ කතා කරනවා. අධ්‍යාපනය කඩාවැටලා තිබුණ ආකාරය. ආගම ධර්මය ගැන හැම වෙලෙම වර්ණනා කරන කට්ටියක් ඉන්නේ බුද්ධාගම විකුණලා තමයි හැම වෙලෙම ඡන්ද ගන්න හදන්නේ. බුද්ධාගම කඩාවැටුණ ආකාරයත් මම ඉදිරියේදී ටිකක් වැඩියෙන් විස්තර කරනවා. ඒ කාලේ කතා කරේ හරියට අර චින්තනය. අර චින්තනයෙන් ජනතාවගේ බඩ පිරුණා වගේ තමයි. ජනතාවට කන්න බොන්න නැති වුණා චින්තනයේ දිය කරලා පොවනවා. තමුන්නාසලාගේ නායකයාගේ චින්තනය. ඒ චින්තනයෙන් තමයි ඒ කාලේ ඉතින් බඩගිනි වුණාම ජනතාවත් තිබුණ කට අරින්න විතරයි. කටට කෑම වැටෙනවා චින්තනයේ පිහිටෙන්. බඩට කෑම ගිහිල්ලා දිරවනවා චින්තනයේ පිහිටෙන්. ඊට පස්සේ ටොයිලට් යන්නේ චින්තනයේ පිහිටෙන්. ඊට පස්සේ හොදා ගන්න වෙන්නේ චින්තනයේ පිහිටෙන් තමයි. ඒ වගේ කාලයක් තිබුණා කියලා තමයි මේගොල්ලෝ කතා කරන්නේ. නමුත් ඒ කාලේ රටේ ජනතාව විශාල ආර්ථික පීඩනයකට අහුවෙලා තමයි ඒ කාලේ ජීවත් වුණේ. දැන් අපි කරව ප්‍රධානම දේ තමයි අපේ රජය ඇවිල්ලා අපි සංවර්ධනයට අවශ්‍ය පරිසරය මේ රටේ ගොඩනැගුවා. අයවැයෙන් පමණක් රටක් ඉදිරියට ගෙනියන්න බෑ. සංවර්ධනය රටක් වුණොත් ඒ රටට අවශ්‍ය පරිසරයක් තියෙනවා. ඒ පරිසරයේ ජනහිතකාමී පරිසරයක් වෙන්න ඕනේ. ජනතාවට ජීවත් වෙන්න පුළුවන් රටක් වෙන්න ඕනේ. අපි තවුන්නාසලාට මතක ඇති ඉස්සෙල්ලාම මේ රටට ආපු ගමන්ම අපි නිදහස් කොමිසන් සභා හැදුවා. ඒව කරේ ජනතාවගේ ආරක්ෂා සහ ජනතාවගේ නිදහස සනාථ කරන්න. අපි පොලිස් කොමිසම හැදුවා. දැන් පොලිසි නිදහසේ වැඩ කරනවා. මගේ හිතවත් මන්ත්‍රීතුමා ඉන්නවා කැලණිය හා පැත්තේ. ඔබතුමා දන්නවා අපි වැඩිලාවත් පොලිසියකට ගිහිල්ලා ඔයිසීගේ පුපුවේ වාඩි වෙන්නේ නැහැ. තම කැලණිය පොලිසියකට ගොඩ වෙලා නැහැ මේ අවුරුදු දෙකම අට්ටම. ඉතින් ඒ ආකාරයට අපි අධිකරණ කොමිසම් හැදුවා. අපි ඒවට ඇඟිලි ගහන්නේ අධිකරණයේ නිදහසේ තීන්දුව දෙනවා. අග මේ රටේ ප්‍රධාන පුරවැසියා වැඩි වැඩ කරාමත් ව්‍යවස්ථා විරෝධී වැඩ කරාමත් අධිකරණය ඒවට විරුද්ධව තීන්දුව දුන්නා. ඒ තරමට අධිකරණයට අපි නිදහසක් ලබා දීලා තියෙනවා. මැතිවරණ කොමිසමක් තියෙනවා. මැතිවරණ කොමිසම හරහා අපි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලා තියෙනවා. මේ කාලේ පැවැත්වෙන මැතිවරණ වලදී අතීතයේ වගේ ගල්පොළු මුගුරු අරගෙන පහර දීලා හොර ඡන්ද දාලා හොරෙන් ඡන්ද පෙට්ටි උස්සලා ආපහු ගියන්නේ ඇහුන්නේ නැහැ. ඔය ඒවා තියන්න ඇමතු මේ ගරු මන්ත්‍රීතුමා මගේ මිත්‍රයා. ඒවා වෙලා වෙනකන් ඉවසන් ඉන්න ඕනේ ඔබතුමන්ලා. හදිස්සි වුණාට තියන්න බෑ. හදිස්සියට අපි තියෙනවා. ඒ වෙලාවට තියෙනවා. ඒවා ඉතින් ජනතාව තමයි තීරණය කරන්නේ ඕන වෙලාව මොනවද කියලා. අපි එකට තරඟයට බහිමු. ඒවා ආවම ඉස්සරහට. ඊළඟට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස. කවදාවත් නොතිබුණ විදිහට අපි මේ රටේ ආරම්භ දීලා තියෙනවා. තමුන්නාසලට මතක ඇති අතීතයේ උද්ඝෝෂණ තියෙනකොට කටුනායක රොෂේන්ට වෙඩි තියපු හැටි. ඊට පස්සේ හලාවත ඇන්ටනීට වෙඩි තියපු හැටි. ඊට පස්සේ රතුපස්සල ජනතාව වතුර ඉල්ලුවාම වෙඩි තියපු හැටි. අපේ ආණ්ඩුව ආවට පස්සේ ඒ වගේ ප්‍රහාර මැර දාමරික ක්‍රියා සිද්ධ වෙන්නේ නැහැ. ජනතාවට නිදහස අපි දීලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවටත් එන්න බැරුව තිබුණා. අපිට දැන් දවස් 3-4 ඉස්සෙල්ලා මෙතනත් උද්ඝෝෂණයක්. ඒ වගේ නිදහස අපි ඒ අතිනුත් නිදහස ලබා දීලා තියෙනවා. ඊළඟට මාධ්‍ය නිදහස අපි ලබා දීලා තියෙනවා. අතීතයේ වගේ මාධ්‍යයට පහර දෙන්නේ නැහැ, ආයතන වලට ගිනි තියන්නේ නැහැ, කැමරා පොලේ ගහන්නේ නැහැ. පහර දෙන්නේ නැහැ. ඒක හන්දා මාධ්‍ය දැන් නිදහසේ අපිට මඩ ගහනවා. මාධ්‍යයේ දුන්න නිදහස මාධ්‍යයේ ඉතින් සාධාරණව පාවිච්චි කරනවා කියලා මං හිතන්නේ. ඒකෙනුත් හැබැයි තමුන්නාසිරත් තමයි වාසි වුණේ. මාධ්‍ය දැන් ලිහලා දාලා වගේ වැඩ කරනවා. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ප්‍රතිපත්තියක් හැටියට මාධ්‍ය නිදහස ලබා දුන්නා. ඊළඟට මම රජයේ ලැබපු ප්‍රගතියෙන් ව්‍යායවැය හරහා ලබන ප්‍රගතියෙන් කොටසක් ඉතා කෙටියෙන් කියනවා. කාල වේලා ප්‍රශ්න නිසා මම දීර්ඝ වශයෙන් කියන්න යන්නේ නැහැ. මුගක් අය මේවා දීර්ඝ වශයෙන් විස්තර කරා. මම ඉතා කෙටියෙන් මේ ඉතා වැදගත් කියලා මම හිතන දේවල් ජනතාවට ඇඟට දැනෙනවා කියලා මම හිතන දේවල් කීපයක් පමණක් මම සඳහන් කරනවා. අපි ප්‍රධාන වශයෙන්ම 2014න් පස්සේ 2019 වෙනකොට මේ රජයේ ආදායම රාජ්‍ය ආදායම දෙගුණයක් කරගෙන තියෙනවා. 2014 රාජ්‍ය ආදායම තිබුණේ රුපියල් බිලියන 1232යි. අපි මේ වෙනකොට ඒ රාජ්‍ය ආදායම දෙගුණයක් කරන තත්ත්වයට අපේ ආර්ථිකය ඉදිරියට අරගෙන ඇවිල්ලා තියෙනවා, ගොඩනගලා තියෙනවා. ඊළඟට සමෘද්ධිය. දැන් මේ රටේ දුප්පත්කම ජනතාව සුබසාධනයෙන් ගොඩනැගුවා, දුප්පතුන්ට පිහිට වුණා කියන තමුන්නාන්සේලාගේ රජයේ කාලේ මේ රටේ සමෘද්ධිලාභීන් හිටියා 14 ලක්ෂයක්. එතකොට දුප්පතාට පිහිට වෙනවා කියන්නේ සමෘද්ධි වැඩියෙන් වැඩියෙන් දෙන එක නෙමෙයි. දුප්පත්කම තුරන් කරන්න ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ජනතාවට ආදායම් ලැබෙන ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඒවා ගන්නේ නැතුව තමුන්නාන්සේලා 14 ලක්ෂයක් සමෘද්ධි දුන්නා. දැන් ඒ අතරේ අපි දැක්කා දේශපාලන පරිගණකයන් තිබුණා. එක්සත් ජාතික පාක්ෂිකයින්ට සමුදි ලබා ගැනීම හැකියාවක් තිබුණේ නැහැ. සමුදිලාභීන් 14 ලක්ෂයක් දීලා ඒගොල්ලෝ දේශපාලන ග්‍රහණයට අල්ලගෙන ඒගොල්ලෝ උද්ඝෝෂණ වලට ගේනවා, දේශපාලන රැස්වීම වලට ගේනවා. ඒවා හරහා දේශපාලන වාසි ලබා ගන්නවා. ඒ වාසි ලබා ගන්න ඒගොල්ලෝ හැමදාම දුප්පත් කරලා එතනම තියලා තිබ්බා. ඒගොල්ලන්ට ඔළුව උස්සන්න දුන්නේ නැහැ. ඒතොර අපි අනිවාර්ය නිසා තමුන්නාසලා කාලේ ඉඳලා අසාධාරණයට භාජනය වෙච්ච අයට 106කට මේ පාර අපි සමෘද්ධි අලුතෙන් ලබා දෙනවා. මේ අයවැය හරහා 106කට අලුතෙන් සමෘද්ධිය ලබා දෙනවා. ඒ වගේම අපේ දිනසීය ආණ්ඩු ආපු හැටියම අපි තමුන්නාසලාගේ කාලේ හිටපු දේශපාලන ભેදයකින් තොරව 114ක් වූ සමෘද්ධිලාභීන්ට ඒ ප්‍රතිලාභ දෙගුණයක් කරා. ඒ ආකාරයට මේ රජය ඒ දුප්පතුන්ට සහනයක් වෙන ආකාරයට ඉතා සද්භාවයෙන් දුප්පතුන්ව බලලා තියෙනවා. ඒ අනුව තමයි මම ඉස්සෙල්ලා කිව්වේ සමෘද්ධිලාභීන් වැඩි කරන එක නෙමෙයි අපේ පරමාර්ථය. දුප්පතුන්ට ආදායම් මාර්ග වැඩි කරන්නේ. ඒකන්ද තමයි අගමැතිතුමාගේ ආර්ථික සංකල්පනා මත අපි හදන්නේ රටේ දුප්පත් බව තුරන් කරලා ආදායම් මාර්ග වැඩි කරන්න. සමහරලාට අපට ඇහෙන සමහරු කියනවා තව දෙනවා මම අරක නිකන් දෙනවා මේක නිකන් දෙනවා එවේ කතාවක් කියනවා. අපේ පැත්තේ සමහරලාට කියනවා. දැන් දුප්පත්තුන්ට දෙන්නේ එක නිලැඳුම නම් පාසල් දරුවෙකුට මම ආවොත් දෙක දෙක දෙනවා කියනවා. ඊට පස්සේ මම තවත් එකක් නිකන් දෙනවා කියනවා. ඒ ක්‍රමය අපි අනුමත කරන්නේ නැහැ. පොර නිකන් දෙනවා කියනවා. ඉඩම් නිකන් දෙනවා කියනවා. ඒක අපි අනුමත කරන්නේ නැහැ. දුප්පතුන්ට හැමදේම නිකන් දෙන එක නෙමෙයි රටක් දියුණු කිරීමට කළ යුතු දේ. දුප්පත්භාවයෙන් මුදවාගෙන ඔවුන්ට මධ්‍යම පන්තිය දක්වා ඉහළ යෑමට අවස්ථාවක් සැලසීම. ඒකන්ද අපේ සංකල්පයේ තියෙන්නේ අගමැතිතුමාගේ ප්‍රාර්ථනාව තියෙන්නේ මේ දුප්පතුන් දුප්පත්භාවයෙන් මුදවාගෙන ඔවුන්ට ආදායම් මාර්ග වැඩි කරලා රටේ ඉදිරි අවුරුදු 5ක් 6ක් ඇතුළත දුප්පතුන්ගේ හිගයක් ඇති වෙන තැනට මේ රට ගෙනියන්න. මධ්‍යම පන්තිය වැඩි කරන්න. ඊළඟට අපි වැඩි කරලා තියෙනවා වැඩිහිටියන්ට සලකන සංස්කෘතියක් අපිට තියෙනවා. ඒක නිසා මේ වැඩිහිටි දීමනාව තමුන්නාන්සලාගේ වකවානුවේ අවසාන අවුරුදු 10 දීවත් වෙනස් වෙච්ච නැති වැඩිහිටි දීමනාව අපි රුපියල් 1000 ඉඳලා 2000 දක්වා වැඩි කරලා තියෙනවා. ඊළඟට විශේෂ හැකියා ඇති පුද්ගලයින්, ඒ කියන්නේ යම් කිසි ශාරීරික ආබාධ වලට ලක් වෙලා ඔවුන්ට තියෙන්නේ විශේෂිත වූ හැකියාවන් පමණයි. එවැනි පුද්ගලයන් පුද්ගලිකංශයේ රැකියාවලට යොදවනවා නම් ඔවුන්ගේ වැටුපට රුපියල් 15,000ක් රජයෙන් එකතු කිරීමට අපි පියවර ආරම්භ කරනවා. මේක ඉතාම වැදගත් දෙයක්. එවැනි අය වෙනුවෙන් අපි මානුෂීය භාවයේ නාමයෙන් ඔවුන්ගේ පැවැත්ම සඳහා ඔවුන්ට අතහිත දීමක් හැටියට ඔවුන් සමාජයේ කොන් කරන්නේ නැතුව ඔවුන්ට පිළිසරණක් වීම සඳහා අපි ගත්ත පියවරක් මාසකට රුපියල් 15,000ක් වැටුපට අමතරව ලබා දීමට ක්‍රියා කරනවා. ඊළඟට ගැබිනි මව්වරුන්ට පහුගිය රජයේ කාලයේම රුපියල් 500ක දීමනාවක් දුන්නා. අපි ඒක 2000 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ රුපියල් 500 යථාර්ථයක් නෙමෙයි. ඒකෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ. අවශ්‍ය මං හිතන්නේ බබෙකුට අවශ්‍ය ඇඳුම් ටික හදා ගන්නත් බෑ. නමුත් මේ මවගේ පෝෂණය ආදී වැඩි කිරීම සඳහා අපි මේක රුපියල් 500 ඉඳලා රුපියල් 2000 දක්වා වැඩි කරලා තියෙනවා. ඊළඟට අපි රජයේ සේවකයා ආරක්ෂා කරලා තියෙනවා. රජයේ සේවකීන්ට ලැබෙන, මමත් රජයේ සේවයේ හිටපු කෙනෙක් අවුරුදු 40ක් තිස්සේ මටත් ඉස්සරහ යනකොට මාසෙකට හම්බ වුණේ මාසෙකට අතට ආවේ රුපියල් 65,000 පමණ. හොඳ වෙලාවට ඒ කාලේ මගේ දරුවෝ දෙන්නා ගෙදර හිටියේ නැහැ. දරුවෝ දෙන්නා රැකියා කරනවා අපෙන් වෙන් වෙලා ගිහිල්ලා. ඒකන්ද මටයි බිරිඳටයි යන්තම් කාලය ඇඳලා ජීවත් වෙන්න එක ඇති වුණා. නමුත් අපි රජයේ සේවකයාට අතහිද්දීමක් හැටියට තමුන්නාසලට මතක ඇති අපේ ආණ්ඩුව ආපු ගාම දිනසීය ආණ්ඩුවේදී රජයේ සේවකයාට රුපියල් 10,000කින් වැටුප් වැඩි කරා. නැවතත් අපි උදාහරණ හැටියට මේ වැටුප් වැඩි වීම ගැන බැලුවතින් කාර්යාල කාර්ය සහායක කෙනෙකුට අපේ කාලය තුල රුපියල් 11,730 ඉඳලා රුපියල් 21,746ක් වෙනකන් වැටුප් වැඩි වෙලා තියෙනවා. හෙදියකට රුපියල් 15,620 ඉඳලා රුපියල් 29,144ක් දක්වා වැටුප් වැඩි වෙලා තියෙනවා. දෙගුණකට කිට්ටුයි. උපාධිධාරී ගුරුවරයෙකුට රුපියල් 16,100 ඉඳලා රුපියල් 29,860ක් දක්වා වැටුප් වැඩි වෙලා තියෙනවා. අමාත්‍යාංශ ලේකම් කෙනෙකුට රුපියල් 40,515ක ඉඳලා රුපියල් 88,423ක් දක්වා වැටුප් වැඩි කළා කියලා. මේවා වාර්තාගත වැටුප් වැඩි කිරීම. පහුගිය අවුරුදු 4ක් ඇතුළත අපි කරපු මේ වැඩි කිරීම ඊට පෙර අවුරුදු 15ක් ඇතුළතවත් සිදු වුණ වැඩි කිරීම් වලට වඩා වැඩි. ඉතාම විශාල සේවයක් මේ මගින් අපි මේ රජයේ සේවය දෙන සියලු දෙනාටම ජීවත් වීම සඳහා ඔවුන්ගේ ආර්ථික ගොඩනැගීමට වැඩි ආදායම් ලබා දීමට ක්‍රියා කරලා තියෙනවා. ඊළඟට විශ්‍රාමිකයින් 2006 පැවති විශ්‍රාමික වැටුප් විෂමතාවය 2015 වසර වෙනකොට අපි මේ විෂමතාවය ඉවත් කරා. ඊළඟට 2017 පෙර විශ්‍රාමිකයවලුන්ගේ විශ්‍රාම වැටුප 2017 වසරේ පදනම් කොට ගලපලා සකස් කරා. ඊට පස්සේ 2019 වසරේ සිට නැවතත් ඒ 2017 වසරට ගලපපු විශ්‍රාම වැටුප 2019 වසරට අදාළ පරිදි නැවතත් වැඩි කරා. මේ ආකාරයට විශ්‍රාමිකයන්ට ජීවත් වීමට තිබුණු දුෂ්කරතාවය විශ්‍රාම වැටුපකින් ජීවත් වෙන හරිය අමාරුයි. මගේ විශ්‍රාම වැටුප මම හමුදාපතිලා ඉඳලා විශ්‍රාම ගියාම ගරු මන්ත්‍රීතුමා මාසෙට රුපියල් 55000යි. මට දැන් ඒකෙන් ලයිට් බිල ගෙවා ගන්න පුළුවන් වතුර බිලෙන් භාගයක් ගෙවන්න පුළුවන්. එච්චරයි කරන්න පුළුවන්. කන්න බොන්න අඳින්න මොනවත් කරන්න බෑ විශ්‍රාම වැටුප. ඒක හන්ද මේ රජයේ සේවින්ගේ සේවකීන්ගේ විශ්‍රාම වැටුප වැඩි කිරීම මම හිතනවා ඉතාම ගුණවත් ඉතාම කෙලෙහි ගුණ දැක්වීමේ ක්‍රියාදාමයක පියවරක් හැටියටයි මම දකින්නේ. ඊළඟට තවුන්නාසලාට මතක ඇති පහුගිය රජයේ කාලේ අපට බත් දෙන අපට කන්න බත් සපයන ගොවි මහත්වරුන්ගේ විශ්‍රාම වැටුප පවා හොසි කරා. හිටපු ගාම නැවැත්තුවා. අවුරුදු ගාණක් අතරමං කරලා හිටියා. ගොවියට යන්නේ නමන් නැතුව හිටියා. වයෝවෘද්ධ ගොවි මහත්වරු කිසිම ආදායමක් නැතුව ජීවත් වෙන්න බැරි කාලයක් ඇති වෙලා තිබුණා. ඒ ආකාරයට වයෝවෘද්ධ විශ්‍රාම වයසේ ඉන්න අයට එවැනි තත්ත්වයකට පත් නොකරන්න අපි වැඩ කළා තියෙනවා. ඊළඟට අධිකරණ ක්ෂේත්‍රයේ විනිසුරුවරුන්ට විනිසුරුවරුන්ගේ වැටුප අපි තුන් ගුණයකින් පමණ වැඩි කරා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් 102කට අඩු වැටුපක් ලැබුවේ අපි 105ක් පමණ දක්වා මේ වැටුප වැඩි කළා තියෙනවා. ඒ ආකාරයටම එතනින් පල්ලැහැට අභියාචන අධිකරණයට මහා අධිකරණවල විනිසුරුවරුන්ට ආටවත් අතපාඩ නැතුව කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන අතරේ රැකියාව ස්වාධීනව කරන්න පුළුවන් පරිසරයක් ගොඩනැගීම සඳහා අපි එක් කරලා දීලා තියෙනවා. පොලිස් නිලධාරීන් ගැන මං අහන් හිටිය ඉස්සෙල්ලා කතා කරනවා. පොලිස් නිලධාරීන් දැනගෙන හිටිය සෙලුට් ගහන්න විතරයි කියලා කිව්වලු. ඒ ගැන ඒ හිටපු පොලිස් ඇමතිතුමා කිව්වා. එතකොට පොලිස් නිලධාරීන්ට අපි 40%කින් වැටුපෙන් 40%ක දීමනාවක් තව වැටුපට එකතු කරලා තියෙනවා. ඔවුන්ටත් රජයේ සේවකයන්ට වැටුප වැඩි වෙනකොට වැඩි වියතු රුපියල් 10000 වෙන දේවල් ඔවුන්ට ලැබුණා. එතකොට ඊට අමතරව තව 40%ක දීමනාවක් ලබා දීලා තියෙනවා. ත්‍රිවිධ හමුදා අයවලුන්ට අවශ්‍ය දීමනා කීපයක්ම වැඩි කරා. ඔවුන්ට දීර්ඝ කාලයක් තිස්සේ නොලැබී තිබුණ දේවල් නිල ඇඳුම් පාත්තා ගැනීමේ දීමනා වැනි දේවල් ඊට පස්සේ කමාන්ඩෝ සෙබළුන්ට විශේෂ බලකායේ සෙබළුන්ට ලබා දුන්න විශේෂ දීමනා රුපියල් 1000 අපි රුපියල් 5000ක් දක්වා වැඩි කරා. නමුත් මම දන්නවා මීටත් වඩා ඒගොල්ලන්ට යම් යම් අවශ්‍ය දේවල් තියෙනවා. අපි රණවිරුවා බලා ගන්නවා. හැබැයි අපි රණවිරුවාගෙන් පලි ගන්නෑ. රණවිරුව හිරේ දාන්න ලෑස්ති වෙන්නේ නැහැ. හමුදාපතිවරුන්ගේ චරිත ඝාතනය කරන්නේ නැහැ. එයා කාර්යයට රණවිරු පවුල් වලින් පවා පලි ගන්නේ නැහැ. නමුත් මිනි මරලා කියනවා නම් රණවිරුවෝ. එතකොට අපි ඒගොල්ලන්ට විරුද්ධ නීතිය ක්‍රියාත්මක කරනවා. මේ දවස්වලත් අවුන්නාසල දකිනවා යුද කාලේ හිටපු නායක හමුදාපති උසාවි ගානේ බඩ ගානවා අත්අඩංගුවට ගන්න එපා කියලා ඉල්ලයිල්ල. නමුත් ඔහුට විරුද්ධ චෝදනාවක් තියෙනවා. දරුවෝ 11 දෙනෙක් පැහැරගෙන ගිහිල්ලා යුද සමයේ වන්දි ගන්න පැහැරගෙන ගිහිල්ලා කප්පම් ගන්න ඒවා නොලැබුණු නිසා උන් ඝාතනය කිරීම පිටුපස එතුමත් හිටියා කියලා. එහෙම නැති එතුමාටත් රටේ අනිත් අයට වගේ අනිවාර්යෙන් ලැබිය යුතු දඬුවම ලැබිය යුතුයි. මිනිසිය ඝාතනයට ලැබිය යුතු දඬුවමට එතුමාට මුහුණ දෙන්න සිද්ධ වෙවි. ඒක හින්දා අපි රණවිරුව ආරක්ෂා කරනවා. නමුත් රණවිරුව මුවාවෙන් ඉඳගෙන මිනි මරපු අය අපරාධ කරපු අය ආරක්ෂා කරන්න අපි ඉදිරිපත් වෙන්නේ නැහැ. ඊළඟට අපේ රජය විශේෂයෙන්ම හැමදේම රජයේ සේවය හරහාම කරන්න බෑ. හැම කෙනාටම රජයේ සේවකයෙක් වෙන්න බෑ. දියුණු වෙන රටක අනිවාර්යයෙන්ම ව්‍යාපාරී ඉදිරියට යන්න ඕනේ. ඒක හින්දා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන වැඩසටහන හරහා අපි තරුණ තරුණියන්ට නොයෙකුත් ව්‍යාපාරවල යෙදෙන සියලුම දෙනාට රුපියල් 30,000 සිට ඉහළට මිලියන 300 දක්වා කෝටි 30 දක්වා ණය මුදල් ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් හදලා තියෙනවා. මේ ණය මුදල් මේ වෙනකොටත් මං හිතන්නේ වැඩි හරියක් මාරන් තියෙන්නේ අපේ පොහොට්ටුවේ මිතුරන්ගේ යහළුව හිතවත්තු තමයි අරගෙන තියෙන්නේ වැඩි හරියෙන්. අපේ අයටත් වඩා. ඉතින් ඒ ණය මුදල් ගන්න තියෙනවා. ඒකට පොලිය අය කරන්නේ 150යි. 100 6ක පොලිය, ඒ කියන්නේ සාමාන්‍ය පොලියෙන් 50%ක් අඩු කරලා 106ක පොලියට මේ ණය මුදල් ලබා දෙනවා. මේ ආකාරයට ව්‍යාපාර දියුණු කිරීම සඳහා ඉතාම හොඳ දුර දක්නා නුවණින් මුදල් ඇමතිවරයා මේ ව්‍යාපෘතිය ආරම්භ කරලා තියෙනවා. ඊළඟට අපි අධ්‍යාපනයට විශාල මුදලක් වැය කරනවා. ඒක මම හිතන්නේ අපේ බජට් එකේ මුදල් වෙන් කිරීමේදී මහා මාර්ග සඳහා වෙන් කරන මුදල ළඟට වැඩියම වියදම් කරන්නේ අධ්‍යාපනයේ දියුණු කරන්න. පාසල් ගොඩනැගිලි, පාසල් උපකරණ, කාර්ය මණ්ඩල මේ හැමදේම අපි විශාල වශයෙන් දියුණු කරා. අනිත් පැත්තේ මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 2500 ඉඳලා අපි රුපියල් 5000ට වැඩි කරා. දෙගුණකින් වැඩි කරලා තියෙනවා. ශිෂ්‍ය ආධාර රුපියල් 2000 ඉඳලා රුපියල් 4000 දක්වා වැඩි කරලා තියෙනවා. මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ, අපි පාසල් ගොඩනැගිලි ආදී හදාගෙන ශක්තිමත් කරගෙන යනකොට පහුගිය වකවානුවේ රාජපක්ෂ යුගයේ මේ රටේ පාසල් 2000ක් වැහුණා. පාසල් 2000ක් වැහුණයි අවුරුදු 10 ඇතුළත. නමුත් අපි තියෙන පාසල් දියුණු කරලා හොඳව පාසල් ළඟව පාසල් වැඩසටහන යටතේ පාසල් ශක්තිමත් කිරීමේ ක්‍රියාදාමයක් කරගෙන යනවා. ඊළඟට මාර්ග සංවර්ධනය අත්‍යවශ්‍යයි. රටක දියුණුවකට මාර්ග සංවර්ධනය සඳහා අපි විශාල මුදලක් වෙන් කරලා තියෙනවා, බිලියන 200කට අධික මුදලක්. බිලියන 200ක් අපේ අයවැයෙන් වැඩිම මුදලක් අපි වෙන් කරන්නේ මාර්ග සංවර්ධනයට. බිලියන 200ක මුදලකින් අපි මධ්‍යම අධිවේගී මාර්ගය දැන්ට හදාගෙන යනවා. මහනුවර දක්වා යන අධිවේගී මාර්ගය, අනිත් පැත්තෙන් මාතර ඉඳලා හම්බන්තොට යන අධිවේගී මාර්ගය හදාගෙන යනවා. අනිත් පැත්තෙන් අපි සැහැල්ලු දුම්රියක් කොළඹාවට තදාසන්න ප්‍රදේශවල වාහන තදබදය අවම කිරීම සඳහා සැහැල්ලු දුම්රියක් හැදීමට ආරම්භ කිරීමට අවශ්‍ය පියවර අවශ්‍ය මුදල් වෙන් කරලා මේ වෙනකොට කරගෙන යනවා. ගම්පෙරළිය වැඩසටහන ඉතාම ජනහිතකාමී වැඩසටහනක්. බිම්මට්ටමේ යටිතල පහසුකම් දියුණු කිරීමට හැකි වැඩසටහනක්. ගිය අවුරුද්දේ අපි හැම ආසනයකටම මිලියන 100 ගානෙ වෙන් කරා. ඒකෙන් අපට හුඟක් දේවල් කරගන්න බැරි වුණා. මොකද ගිය අවුරුද්ද අවසාන කාලයේදී මේ රටේ පාලකයා කරපු දේශපාලන කුමන්ත්‍රණය නිසා, ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය නිසා අපි කරගෙන ආපු සමහර වැඩ නැවතුණා. ඒ తాවකාලිකව ආපු නීති විරෝධී රජය ගම්පෙල්ලි වැඩසටහන් සම්පූර්ණයෙන් නවත්තන්න කියලා නියෝගයකුත් නිකුත් කරා. ඒක හන්ද ගම්පෙරළිය බිලියන 16ක් වෙන් කරලා තිබුණ ගම්පෙරළිය වැඩසටහන, ඒකෙන් බිලියන 5ක් පමණ අපිට වෙන් කර වියදම් කරන්න හම්බුනේ ගිය වර්ෂේ. ඒකට සම්පූර්ණ වගකීම ගන්න ඕනේ මේ රටේ ජනාධිපති සහ ඒ ආපු නීති විරෝධී රජය. මේ වර්ෂයේ අපි බිලියන 48ක් ආසනයකට මිලියන 300 ගාන, ආසනයකට මිලියන 3000 ගාන, බිලියන 48ක් වෙන් කළා තියෙන ගම්පෙරළි වැඩසටහනට. මේ වැඩසටහන ක්‍රියාත්මක වුණාම මේ වසර අවසානයේ වෙනකොට අපි දන්නවා යටිතල පහසුකම් අවශ්‍යතාවයන් සියලුම ස්ථානවල මේ රටේ 100%ක් අනිවාර්යයෙන්ම 90%ක්වත් සම්පූර්ණ තත්ත්වයකට අපට අපේ ආසනවල යැත්තල පහසුකම් දියුණු කරන්න පුළුවන්. ඒක හන්දා අපට අවශ්‍යලා තියෙන්නේ සියලු දෙනාම මේ අවස්ථාවේ ආණ්ඩු පෙරලීම ගැන කතා නොකර විරුද්ධ පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන් පවා රට දියුණු කර ගැනීම ගැන හිතලා අපට මේ ගම්පෙරළිය වැඩසටහන සාර්ථක කර ගැනීමට ශක්තිය දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඊළඟට බුද්ධාගමට විශාල සේවයක් කරනවා. අපි නිහඬව අපි නොයෙක් සංදර්ශන පැවැත්වුවේ නැති වුණාට බුද්ධාගම ආරක්ෂා විය යුතුයි කියන එක අපේ ව්‍යස්ථානුකූලව අපි පිළි අරන් තියෙනවා. ප්‍රමුඛත්වයේ දිය යුතුයි. බුද්ධාගම ආරක්ෂා කිරීම සඳහා විශාල මුදල් ස්කන්ධයක් අපි වෙනස් කරලා තියෙනවා, වෙන් කරලා තියෙනවා. ඒ වගේම හැමතැනම උදාහරණයක් හැටියට මගේ ආසනේ පන්සල් 40කට පමණ මම පහුගිය අවුරුදු 2-3 ඇතුළත මිලියන 1කට වැඩි මුදලක් හැම පන්සලකටම ලැබෙන ආකාරයට මුදල් වෙන් කරා. ඒ ආකාරයට මම දන්නවා අගමැතිතුමාගේ අයවැය හරහාත් එතුමා විශාල මුදලක් වෙනවම වෙන් කරනවා පන්සල් වල සංවර්ධනය සඳහා. හැබැයි ඉතින් අපට අර පහුගිය දවස්වල අපි දැක්ක මාධ්‍යයෙන් උපන්දින සාදයක් පවතිනවා. ඒ උපන්දින සාදයේ ප්‍රධානම උත්සවය හිටියේ විපක්ෂ නායකතුමා සහ තමුන්නාසේලාගේ අනාගත ජනාධිපති අපේක්ෂකයා. ඒ උපන්දින සාදයේ කාමසුඛල්ලුකානු යෝගය බුදුරජාණන් වහන්සේ එපා කියලා තියෙනවානේ. ඒ කාමසුඛල්ලුකානු යෝගයේ කෙලවරටම ගිය උපන්දින සාදයක්. ඒකේ තිබුණා තෑගි භෝග ඒ ණයට දෙන්න පෙට්ටි වල දාලා නවත්තලා තිබුණා. පැක් කළා මම දැක්කා. අර ලුවි විටෝන් කියලා ඉවල්ලා තියෙනවා වෙළඳ භාණ්ඩ නාමයක්. ඒ නාමය තමයි ලෝකයේ තියෙන මිල අධිකම වෙළඳ භාණ්ඩ වල නාමය. ඒව තමයි තෑගි භෝග දෙන්නේ පෙට්ටි වල තිබුණා. ඒ ලුවි විටෝන් කියන ඩෙනිම් කලිසමක් ගත්තොත් ලක්ෂ 2ක් විතර වෙනවා. ඒ වගේන් තමයි මේ ඒ ස්වාමින්වහන්සේගේ උපන්දින සාදයේ තෑගි භෝග දීලා තිබුණේ ඒවා. ඒවා ගිහිලා පූජා කරා දෙකට නැවිලා අපි දැක්කා විපක්ෂ නායකතුමා අනාගත ජනාධිපති අපේක්ෂකතුමා. අපට වාසනාව තිබුණ නැහැ. ඉතින් ඒ වටියා කතගාලවත් වෙන්න. මොකද මේ රටේ ජනතාවට සාමාන්‍ය ජනතාවට ලුයි විටෝන් වලින් සාද දාන්න බෑ, උපන්දින සාද පවත් ගන්න බෑ. ඒ වගේ තැන් වලට ආධාර කරන්න අපි ලෑස්ති වෙලා නැහැ. ඉතින් ඊට අමතරව මම constructive criticism, ඒ කියන්නේ අපේ අඩුපාඩුත් අපි හදාගෙන තමයි ඉදිරියට යන්න ඕනේ. ඒක හන්ද අපේ පැත්තෙත් අඩුපාඩු කීපයක් ගැන මම කතා කරනවා. මේ කතා කරන්නේ සද්භාවයෙන්. මේ අඩුපාඩු හදාගත්තොත් තමයි අපිට ජනතාවට හොඳ සේවය කරන්න පුළුවන්. ඒ වගේම අපේ රජය ශක්තිමත් කරගන්න පුළුවන්. අපිට තවත් ශක්තිමත් වෙලා ඉදිරි ජයග්‍රහණ ලබාගෙන ඉදිරියට යන්න පුළුවන්. ඒකන්ද අපේ තියෙන අඩුපාඩු ගැනත් මම හිතට එකගව කතා කරනවා. ඒ කතා කරන්නේ කවුරුවත් එක්ක වෛරයකින්වත් ක්‍රෝධයකින්වත් නෙවෙයි, කවුරුවත් ගැන ඊර්ෂ්‍යාසහගතවත් නෙවෙයි. නමුත් මේ අඩුපාඩු නිසා අපට යම් යම් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ ප්‍රශ්නවලට මුහුණ දීමට අපේ ඉන්න හුඟක් මැතිවරුන්ටත් සිද්ධ වෙලා තියෙනවා. ඒකන්ද මේ අඩුපාඩුත් අපි හැදෙන්න ඕනේ. මම හිතනවා මේ සංවර්ධනය හොඳයි, විශාල සංවර්ධනයකට මේ අයවැයෙන් මාර්ගය සකසලා තියෙනවා. නමුත් මේක තව තවත් විධිමත් විදියට කරන්න පුළුවන්කම තිබුණා කියලා මම හිතනවා. විශේෂයෙන්ම අයවැයෙන් මුදල් වෙන් කිරීමේදී මේ මුදල් වෙන් කිරීම ගැන අදාළ මන්ත්‍රීවරු, අමාත්‍යාංශවල ඇමතිවරු ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරා නම් සමහරලාට මේ මුදල් වෙන් කිරීමේ යම් යම් වෙනස් අවශ්‍යතැන් අඩුපාඩු වෙලා තියෙන තැන් හඳුනා ගැතිය හැකිව තිබුණා. ඒක හින්දා මම හිතනවා එවැනි සාකච්ඡාවකින්, එවැනි කතිකාවකින් තොරව මුදල් වෙන් කරපු නිසා සමහර තැන්වල අඩුපාඩු තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒකන්ද ඉදිරියට මම හිතනවා අපේ ආණ්ඩුවේ වරද හදාගනි. ඊළඟට මේ සංවර්ධනයේ ප්‍රතිලාභ සාධාරණ බෙදී යනවාද යන්න ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ සමහර ලාල්ට ඒ ප්‍රශ්නයක් තියෙනවා. ඒ සාධාරණ බෙදී නොයෑමේ කරුණු කාරණා තියෙනවා. ඒවට එක පැත්තකින් අපේ රජයව කියන්න ඕනේ, අනිත් පැත්තෙන් අපේ අදාළ ඇමතිවරුවව කියන්න ඕනේ. ඒක හන්දා හැමතැනදීම සාධාරණ ආකාරයට මේ ප්‍රතිලාභ බෙදිලා ගිහිල්ලා නැහැ. ඒව හරියට බෙදිලා නොගියොත් ඒකෙන් අන්තිමට ඒ වෙන පාඩුවට හානියට මුහුණ දෙන්න වෙන්නේ අපිත් එක්ක අපි ජනතා නියෝජිතව හැටියට ඉන්න ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවට. ඒකන්ද මේ ප්‍රතිලාභ සාධාරණ බෙදිලා යන ක්‍රමවේදයක් අනිවාර්යයෙන්ම අපේ පක්ෂය හදාගන්න ඕනේ. එහෙම නැත්නම් අපෙන් සේවය බලාපොරොත්තු වෙන ජනතාවට, අපි නියෝජිතය වගේ පෙනී සිටින ප්‍රදේශවල ජනතාවට සාධාරණයක් ඉෂ්ට නොවෙන්න ඉඩ තියෙනවා. ඒක හන්දා ඒක මම හිතන්නේ අපේ දුර්වලකමක් හැටියට මම දකින. ඊළඟට හැම ආසනයකටම හැම මන්ත්‍රී කෙනෙකුටම ඉදිරි මැතිවරණවලදී ජයග්‍රහණ ලැබීමේ අවශ්‍යතාවය තියෙනවා. හැම ආසනයක්ම ජයග්‍රහණය කරන්න ඕන. අපිට කවුරුවත් අතහැරලා දාන්න බෑ. මේ අපේ ඉන්න මන්ත්‍රීලා ඔක්කොම මේ ඇමතිලා පමණක් නෙමෙයි, මේ සියලු දෙනාම ඇවුනේ. කරන්න පුළුවන් නම් හොඳයි. තවුන්නාසලා විරුද්ධ පක්ෂේ ඉන්නකන් තවුන්නාසලාට කරන්න.
මට තව විනාඩි දෙක පමණ කාලයක්.
එතුමාට ඇහුණානේ මනුෂ්‍යනානයක්
කාලේ. එතුමාගේ කාලයත් එක්ක ගත්තම තව විනාඩි දෙකයි.
විනාඩි 30ක් ගියාද?
ඔව්. එතුමාගේ කාලයත් එක්ක ගත්තම විනාඩි තව දෙකයි තියෙනවා එතුමා.
මට විනාඩි 5ක් වැඩිපුර දෙනවා. එතුමා ඒ ගැන පොඩ්ඩක් චෙක් කරන්න. ගාන්ත.
කරලා තියෙන මේ විදිහට.
කරුණාකරලා මට ඉතාල වැදගත් ටිකක් තව කියන්න තියෙනවා. එතුමා ඒ ටිකට ඉඩ දෙන්න. එතකොට ඒ ඔබතුමාලාගේ විරුද්ධ පක්ෂයන් කරන්න පුළුවන් එකම දේ තමයි දුරකතන වලට උත්තර දෙනවා, ඊට පස්සේ මරණ ගෙවල් වල යනවා. එතකොට ඒවා කළා ඡන්ද දිනන්න අමාරුයි මන්ත්‍රීතුමා. අපි ඒකයි වැඩ කරන්න උත්සාහ කරන්නේ. ඊළඟට දෙනවද මන්ත්‍රීතුමා?
වෙලාව මේ කාලේ මේ එතුමාලා කැමති වෙන්නේ නැහැ මෙච්චර. ඔබතුමාට විනාඩි පැය භාගයක් ලැබිලා තියෙනවා අනික් අයට වැඩි.
වැඩි පහක් දෙන්න තව මන්ත්‍රීතුමා.
මේ මේකේ පුළුවන්කමක් නැහැ.
තාය හොඳම කෑල්ල ආවේ නැහැ. ඔබතුමාටත් අදාළ කෑල්ලක් තියෙනවා.
නෑ ඔබතුමා ඔන්නරුව මට පුළුවන්කමක් නැහැ. දැන් මේ වෙලාව සකස් වෙලා තියෙන මේ ආකාරයට.
ආ මෙතුමාලා කියන කතා කරන්නලු. ඒක හන්දා ඒ ආකාරයට යන්න ඕනේ. දැන් අපි ගත්තොත් උදාහරණයක් හැටියට ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධනයට අපේ රජය යොමු වෙලා තියෙනවා මදි හැටියටයි මම දකින්නේ. ඒකට උදාහරණයක් මම ගන්නේ සාපේක්ෂව ගම්පහ දිස්ත්‍රික්කයේ පහුගිය අවුරුදු තුනහ මාට බිලියන 10ක පමණ වැඩ තමයි උපරිම වෙලා තියෙන්නේ. ගම්පහ දිස්ත්‍රික්කය කියන්නේ මේ රටේ ජනතාවගෙන් 10%ක් ජීවත් වෙන දිස්ත්‍රික්කය. 2.2%ක් ඉන්නවා ජනතාව. එතකොට බිලියන 10ක විතර වැඩ තමයි උපරිම වෙලා තියෙන්නේ පහුගිය අවුරුදු තුනහ මාට. නමුත් ඒකේ අනිත් පැත්ත ගත්තාම ඔබතුමා ජීවත් වෙන දිස්ත්‍රික්කය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව 105කටත් අඩුයි. ඡන්දදායකයෝ 103යි. මේ අවුරුද්දෙත් දාලා තියෙනවා බිලියන 10ක්. ගිය අවුරුද්දෙත් දාලා තියෙනවා බිලියන 12ක්. ඊට කලින් අවුරුද්දේ බිලියන 13යි. ඒතකොට ඒ ආකාරයට මේ ප්‍රතිලාභ ජනතාවට ලැබෙන්න තියෙන දේවල් සාධාරණව බෙදිලා යන්නේ නැහැ කියන එක උදාහරණයක් මම මෙතන දුන්නේ. ඊළඟට රැකියා නිර්මාණය වුණ අපේ රජෙන්. නමුත් මේ රැකියා නිර්මාණය වීමේ ප්‍රතිලාභ හැම ජන කොට්ටාසයකටම රට පුරාටම සාධාරණව ලැබුණ නැහැ. මොකද සභාර ඇමතිවරු ඉන්නවා 2000-3000 රැකියා දීලා තියෙන යමත්‍යාංශ හරහා. නමුත් මගේ ආසනයට මට රැකියා දෙන්න පුළුවන් උනේ 100යි. සමහර මගේ යාබද ආසනවල මම දන්නවා රුවන් විජේවර්ධන ඇමතිතුමා එතුමාට රැකියා 100ක්වත් දී ගන්න බැරුව. ඒ ආකාරයට මේ රැකියා නිර්මාණය ඇමතිවරු ගොඩ නැගීමට හෝ ඇමතිවරු ආරක්ෂා කිරීමට නම් සිද්ධ වෙන්නේ. එතකොට ඒකෙන් රටේ යම්කිසි ජන කොට්ටාසයකට බහුතරයකට සාධාරණ ඉෂ්ට වෙන්නේ නැති
තත්ත්වයක්. එතුමාගේ කාලය අවසానයි.
ඒගොල්ලෝ කතා කරන්න කියලා කිව්වා මට.
නෑ ඒගොල්ලෝ කිව්වොත් දෙන්නම් මං. ඒගොල්ලෝ
විනාඩි 5ක් දෙන්න.
එතුමාගේ කාලය අවසానයි
විනාඩි 5ක්
මෙතනින් දෙන්න බැරි වෙනවා.
හරි ඊළඟට
කාලය අවසන් කරන්න
ඕනේ. ඒ රජය පාත්තාගෙන යාමේ අපිට තියෙන ප්‍රධානම බාධකයක් තියෙනවා. මේ බාධකයේ තමයි මේ වෙනකොට අපේ ආණ්ඩුවට තියෙන ප්‍රධානම බාධකය මේ රටේ ප්‍රධානියා එතුමා රටේ ප්‍රධානියා අපේ ආණ්ඩුවක් තියෙනවා. අපේ ආණ්ඩුවේ ප්‍රධානියා ඉන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. අපි කරන වැඩවලට මේ රටේ ප්‍රධානියා යම් යම් ආකාරවලින් අකුල් හෙලනවා. ඒක හන්දා අපට ප්‍රධාන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ රටේ ප්‍රධානියාගේ ආශිර්වාදය අපේ රජයට මේ වෙලාවේ ලැබෙන්නේ නැහැ. ඒ ප්‍රධානියා හුඟක් අවස්ථාවල අපේ රජය ගැන වැරදි මතයක් ගොඩනගන්න උත්සාහ කරනවා. රජය දූෂිතයි කියන මතේ තදින්ම ගෙනියන්න හදනවා. හැම වෙලාවකම කතා කරන්නේ රජය මොන හොඳ දෙයක් කරන්න ගියත් රජය දූෂිතයි. එතුමා එවැනි ප්‍රකාශ අරහා දේශපාල න්‍යායපත්‍රයේ ගමන් කරනවා. එතකොට ඒ දේශපාල න්‍යායපත්‍රයේ ගමන් කර ගැනීමට උත්සාහ
කරනවා. ඔබතුමාගේ අවසන් කරන්න කතාව. ඔබතුමාගේ
දේශපාල න්‍යායපත්‍රයේ ගමන් කිරීමේදී රටට වෙන හානිය එතුමා තේරුම් ගන්න ඕන. ඊළඟට අපි දැක්කා මම දැක්කා ඊයේ පෙරේදා රූපවාහිනියෙන් එතුමා කියනවා මධ්‍යම අධිවේගය හදන්න කඳු කපනවලු. එතුමා කපන්න එපා කිව්වා. කඳු කරේ අධිවේග හදන්නේ කොහොමද කඳු කපන්නේ නැතුව? අධිවේග කියන්නේ වගේ වංගු නැහැ. එක්ක කඳු කපන්න ඕනේ, එක්ක කඳු හිල් කරන්න ඕනේ. ඒවට ඉංජිනේරුව තීරණ ගන්න ඕනේ. ඊළඟට එතුමා කියලා තියෙනවා මම දැක්කා අද පත්‍රයේ තිබුණ පළවෙනි පිටේම එතුමා කියනවා අමාත්‍යවරු එතුමා කියන දේවල් අහන්න හැදුවා. ඒක මේ රටේ දේශපාලනයේ හැටි. ගරු මන්ත්‍රීතුමා තව මාස 6ක් යනකොට එතුමා කියන දේවල් කවුරුවත් වහන එකක් නැහැ. ඊට පස්සේ එතුමාට බයි බයි කියන්න පටන් ගනි එතුමාගේ ළඟින්ම ඉන්න අර කෝන් ගහ වගේ මිනිස්සු. ඒක එතුමා තේරුම් ගන්න ඕනේ. ඒක තමයි යථාර්ථය. ඒ ආකාරයට එතුමාගෙන් මේ රජයට තියෙන ඒ ඇඟිලි ගැසීම ඒ පැත්තෙන් එක පාඩුවක්.
ඔබතුමා අවසන්
ඊළඟට පිවිදුම පොළොන්නරුව
කියන
ව්‍යාපෘතිය
කාලේ
වෙන් කරන මුදල අසාධාරණයි. මේ අවුරුද්දේ බිලියන 10ක්, ගිය අවුරුද්දේ 12ක්, ඊළඟ අවුරුද්දේ 13ක්. ඊට අමතරව එතුමා වියදම් කළ තියෙන සල්ලි තවත් බිලියන 13ක් එතුමාගේ ව්‍යාපෘති වලට. එයින් බිලියන 8ක් තියෙන්නේ වෙනත් කරුණු කියලා. ඊට පස්සේ තවත් තියෙනවා එතුමා අලි වැටක් ගහන්නත් විශාල මුදලක් වෙන් කරගෙන. මම දන්නේ වනජීවී ඇමති කෙනෙක් ඉන්නවා. වනජීවී දෙපාර්තමේන්තුවක් ඉන්නවා. අලි වැටක් ගහනවා කියන්නේ ගහලා පොළොන්නරුව විතරක් ආරක්ෂා කරාට මදි. ඊට පස්සේ අලිටිය ගිහිල්ලා ඉවිල්ලා දඹුල්ලට ගහන්න පටන් ගන්නවා. මාතලේට ගහන්න පටන් ගන්නවා. උන් ගිහිල්ලා අනුරාධපුරේ කුඩු කරනවා. මේවට වෙනම සංකල්ප තියෙන්න ඕනේ. ඒ සංකල්ප වලින් බැහැර ගිහිල්ලා වනජීවී ඇමති පැත්තකින් දෙද්දි එතුමා අලි වැටවල් ගහන්න යනවා. මේ ආකාරයට එතුමා මේ වැඩ කරන ගමන්ම අපට අමාත්‍යාංශ නොදී අපේ රජයක් තියෙනවා. රජය යග UNP රජයක් තියෙනවා නම් UNP ගේ ඇමතිවරු පත් කර ගැනීමට UNP රජයට හැකියාව තියෙන්න ඕනේ. අපේ නායකතුමාට හැකියාව තියෙන්න ඕනේ. එතුමා පුද්ගලික වෛරය මත අපට ලැබිය යුතු අමාත්‍යාංශ නොදී අපෙන් පළි ගැනීම මං හිතන්නේ රාජතාන්ත්‍රික නායකයෙක්
විසින්
කළ යුතු දෙයක්, සදාචාරයේ තොර දෙයක්. එවැනි දේ කරන්න එපා කියලා මං එතුමාගෙන් ඉල්ලා
සිටිනවා. ස්තුතියි ඔබතුමාට. මේ ළඟට ගරු රංජිත් සියඹලා පිටියේ මැතිතුමා ඔබතුමාට විනාඩි 10ක පමණ කාලයක් තියෙනවා.
ගරු මොලසන් රුඩ මන්ත්‍රීතුමනි, රජය පසුගියදා 2019 වර්ෂයේ සඳහා රුපියල් බිලියන 3149ක් වියදම් කිරීමට සූදානම් බව ඉදිරිපත් කළ අයවැලේකෙන් කියවුණා. එයින් පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 2445ක් සහ රාජ්‍ය ආයතන බිලියන 756ක්. එසම මේ අයවැලේකනේ අපිට හඳුනන්න පුළුවන් පාරිභෝජනයේ මුල් වෙච්ච අයවැලේකනයක් හැටියට. අපි කලින් කතා කරපු අපේ හිතවත් ෆීල්ඩ් මාෂල් ගරු සරත් පොන්සේක මැතිතුමා කිව්වා මේක ඡන්දාවැලේකනේ නෙවෙයි කියලා. මම ඒ නිසා ඡන්දාවැලේකනේ කියලා කියන්නේ නැහැ. හැබැයි පාරිභෝජි ගොනේ මුල් වෙච්ච අයවැලේකන අපේ වගේ සංවර්ධන වෙමින් පවතින රටක එවැනි අයවැලේකනක් ඉදිරිපත් කිරීමට යම්කිසි අරමුණක් තියෙන අවශ්‍යයි මේ නැගිටින්න හදන රට ඒ නිසා අපිට ඒක සංගවන්න බෑ අරමුණ මොකක්ද කියලා අරමුණ පැහැදිලි හැබැයි අරමුණ තුලත් වැදගත් වෙන්නේ මේ රටේ අත්‍යවශ්‍යම සැලකී උතුම් ප්‍රශ්නවලට රජයට පුළුවන් වුණාද පිළිතුරු හොයන්න නෙවෙයි අවධානය ලක් කරන්න අඩුම ගන්න. දැන් වතුකම් කරුවන්ගේ වැටුප වැඩි කරනවා කියලා කිව්වා එච්චරයි. මොකද්ද විසඳුම කොහොමද කරන්නේ දිනවකවාන් සංකීර්ණ ගැටලුවක් මුකුත් නැහැ. ඒක ටච් කරා. ඇයි මෙතන ඉන්න ලක්ෂ ගානක්? හැබැයි සමහර ඒවා. මේ රටේ ඉන්නවා 50,000කට වැඩි රැකියා විරහිත උපාධිධාරී. මේ අයවැලේකන තුල කිසිම වචනයක් නැහැ. මේ රටේ දැවෙන ප්‍රශ්නයක්. ලක්ෂ 40ක් මේ රටේ ඉන්නවා යැපුම් මට්ටමේ ගොවියා. මේ කන්නේ පාඩුනොත් ලබන කන්නේ ජීවත් වෙන්න බෑ. එයාගෙන මොකුත් නැහැ මේකේ. පාරිභෝජන අයවැලේකනක් වුණත් අපි සතුටු වෙනවා. හැබැයි අවශ්‍යයන් කතා නොකරපු පාරිභෝජන අයවැලේකනයක් ගැන අපිට සතුටු වෙන්න බෑ. ගරු මන්ත්‍රීතුමනි. මම කතා කරන්නේ මේ ගැන නෙවෙයි. මට මේ තියෙන කෙටි වෙලාවේ මම කතා කරන්නේ මේ අයවැලේකනේ තියෙන වැය නෙවෙයි. අය හොයාගන්න මේ ආණ්ඩුවට පුළුවන්. දැන් රජයේ ආදායමෙන් අපි දන්නවා සාමාන්‍ය 85%ක් බදු ආදායම. දැන් ආසන්නතම ගණන් පෙන්වූ වර්ෂය 2017 ගත්තොත් රජයේ මුළු ආදායම බිලියන 1927යි රුපියල්. එයින් බදු ආදායම බිලියන රුපියල් බිලියන 1671යි. කියන්නේ 186.7ක් අවසාන ගණන් බැලූ වර්ෂයේ 2017 186.7ක් බදු ආදායම. 2019 වර්ෂෙත් එක වෙනස් වෙන්නේ නැහැ. තව වැඩුණොත් මිශා. එතකොට අපි බලන්න ඕනේ ගරු මන්ත්‍රීතුමනි අපිට පුළුවන්ද දැන් මේ මේ වර්ෂයේ දැන් අපි ගත්තොත් 2019 වර්ෂයේ බදු ආදායම ලැබෙයි කියලා උපකල්පනය කරනවා රුපියල් බිලියන 277ක් ලැබෙයි කියලා උපකල්පනය කරලා තියෙනවා මුදල් අමාත්‍යතුමා හැබැයි අපිට 2018 ආසන්න වර්ෂයේ ලැබුණේ රුපියල් බිලියන 1712යි. ඒ අනුව අපි 2019 වර්ෂයේ රුපියල් බිලියන 365ක් බදු ආදායම වැඩිවෙන ලැබෙවි කියලා උපකල්පනය කරනවා, හිතනවා, ප්‍රාර්ථනා කරනවා. කොච්චරද මේ වැඩිවීම 2018ට සාපේක්ෂව කියන ළඟම වර්ෂයට සාපේක්ෂව 121.3කින් බදු ආදායම වැඩි කරගන්න පුළුවන් කියලා මුලින්ම ලැබෙතුමා විශ්වාස කරනවා. අපි බලමු මේ ළඟම වර්ෂවල වැඩිවීම කොහොමද කියලා. 2016 වර්ෂයේ බැලුවොත් 2015 වර්ෂයට වැඩිය බදු ආදායම වැඩි වුණ රුපියල් බිලියන 108යි 107.9කින් වැඩි වුණා. 2017 වර්ෂයේ ගත්තාම 2016ට වඩා වැඩි වුණා රුපියල් බිලියන 207ක්. හොඳ වර්ධනයක්. 114.1ක්. හැබැයි අමතක කරන්න එපා බදු ගැන මේ රටේ මිනිස්සුන් එපා වෙච්ච වර්ෂය. ආණ්ඩුවට සිද්ධ වුණා 10-15% තමන් ඉදිරිපත් කරපු බදු නැවත ආපසු කැඳවා ගන්න. ප්‍රතික්ෂේප කරනවා ජනතාව. ජනතාව පාරට බහිනවා. පාක්ෂික ભેදයෙන් තොරව වෙළඳ පාරට බැස්සා. ඒ වර්ෂය තමයි මේ. ඊළඟ 2018 වර්ෂය ගත්තොත් 2017ට වඩා රුපියල් බිලියන 41යි බදු වැඩි වුණේ. 102.4යි. එතකොට 2018ේ 102.4ක් වැඩි වෙච්ච බදු ආදායම වැඩි වෙච්ච රටක අපි අද හීන බලනවා අපිට පුළුවන් වේවි කියලා. 2019 121.3ක් බදු වැඩි කරගෙන මේ ගැන අවලේකන ඉදිරියට ගෙනියන. ඒ නිසා අපි මේක කළ හැකි මේ තියෙන සමහර දේවල් නරක නැහැ හොඳයි. හැබැයි මේක කළ හැකිද කියන ප්‍රශ්නේ. දැන් මේක හොඳ මේ අවලේකනේ ගරු මුලාසන රුඩ මන්ත්‍රීතුමනි ලස්සන වචන ටිකක් තියෙනවා. හරි ලස්සන වචන. ඒකේ තියෙනවා ජය ඉසුරු නවමු ලංකා රන් අස්වැන්න රැකවරණය හෝම් ස්වීට් හෝම් මගේ අනාගතය සුකිත පුරවර හරි ලස්සන වචන ප්‍රජා ජල අභිමන් සහස්ර සිටි රයිඩ් රන් මාවත විරුලිය ශක්තිය හරිත සමාජ නිල්වලා එළිය සිහින මාලිගා හරි ලස්සන වචන ගරු ඇමතිතුමනි හරි ලස්සනයි අරිසෙන් අහුබුදු සූරීන් හිටියා නම් මෙතුමාත් පරදින ලස්සන වචන තියෙනවා සතුටු වෙනවා හැබැයි මේකේ මේ සිහින මාර්ගය කියන වචනේ ඉතාල වැදගත් මම කල්පනා කරනවා. මේක යොදලා තිබුණේ මේ විදේශ රැකියා කරන අයට නිවාස හදා ගැනීමට ණයක් ලබා දෙන්න. ඒකත් හැබැයි එක පැත්තකින් පාස්පෝර්ට් එකේ ගාණ වැඩි කළා රුපියල් 5000කින් ගුවන් ගත වීමේ ගාණත් වැඩි කරලා මේ 20 ලක්ෂයක් වෙච්චි විදේශ කම්කරුවා පෙරට ඉන්නේ. එහෙන් කාන්තාව ගැන කතා කරනවා ඒ 75% නුපුහුණු මේ සේවක හැටියට යන අපේ රටේ කාන්තාව. ඔවුන්ගේම පර්ස් එකෙන් ඇදගෙන සිහින මාලිගා ඒක වෙනම කතාවක්. හැබැයි මම කියන්නේ මේ සිහින මාලිගා කියන එක මේකට ගැලපෙනවා. 2018 වර්ෂයේ බදු වැඩිවීම 2.4 තියාගෙන මේ සැරේ 21ක් වැඩි කරගන්න අපිට පුළුවන් කියලා යමෙක් යම් දෙයක් ප්‍රකාශ කරනවා නම් ඒකට ගැලපෙන වචනේ ගරු මන්ත්‍රීතුමනි සිහින මාලිගා කියන එක. ඒ නිසා මේ වචන අතරින් ඒ වචනේ ඉතාමත් ගැලපෙනවා මේ ආවැල යෝජනාවලියට කියලා මම යෝජනා කරනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි අපි ඊළඟට බලන්න වැදගත්ම ප්‍රශ්නේ දැන් අපි කියන 85%ක් මේ රටේ අපි බදු වලින් තමයි රාජ්‍ය ආදායම හොයාගන්නේ. අපි හැමදාමත් කියනවා බොහෝ කාලෙක ඉඳන් අපි කියනවා මේක වෙනස් කරන්න ඕනේ මේ බදු වලින් මේ බදු ප්‍රමාණයනුත් වැඩි ප්‍රමාණයක් අපි ඍජු බදු බවට පත් කරගත යුතුයි කියලා බොහෝ කාලයක් තිස්සේ කියනවා. හැබැයි තාමත් අපි දන්නවා මේ බදු වලින් ඉතා විශාල ප්‍රමාණයක් වක්‍ර බදු හැටියට අය වෙන්නේ. මොකද වක්‍ර බද්දක තේරුම කිසිම කෙනෙක්ගේ ආදායම් ප්‍රතිශතය ඔහුගේ තරාතිරම ඔහුගේ වත්කම මේ කීයක් නොසලකා භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්න හැම අවස්ථාවකම ඔවුන්ගේ ඔවුන් මේක ගෙවිය යුතුයි. මේ පාරේ ඉන්න යාචකයා වෙන්න පුළුවන් අර අති ධන කුවේරයා වෙන්න පුළුවන් ඒ හැම කෙනෙක්ගෙම එක සමානව අය වෙන බද්ද අපි වක්‍ර බද්දක් කියලා කියනවා. අපි තාම කනගාටු වෙන්න ඕනේ තාමත් අපිට මේ පෙරළිය කරගන්න බැරි වෙලා තියෙනවා. අපේ රටේ තාමත් වක්‍ර බද්ද ඒ හැබැයි වක්‍ර බද්ද තමයි ගරු මන්ත්‍රීතුමනි හරි පහසු. ඇඟට කවුරුත් දන්නේ නැහැ කවුරුත් අහන්නේ නැහැ මේකට ඇවිල්ලා බදු උපදේශක හොයන්න කවුරුත් යන්නේ නැහැ. එහෙම නැත්නම් නිලධාරි හම්බෙලා මේකත් මේකට සටන් කරන්නේ නැහැ මේකට සම්මුඛ සාකච්ඡා නැහැ. කඩෙන් ගිහිල්ලා බඩුව නැත්තම් සේවාව ගද්දි අපි දන්නේම නැතුව මේක ගෙවනවා. ඒ නිසා හරි පහසුවෙන් හැම විටම රාජ්‍ය ආදායම උපයා ගැනීමේදී වක්‍ර බද්දත් එක්ක
ඔබතුමාට තව විනාඩි දෙකක් පමණ
හරි විනාඩි දෙකෙන් මම ඉවර කරන්න. දැන් මම කියන්න හැදුවේ මේ සිහින මාලිගාව කඩා වැටෙන්නේ කාගේ හිස මතද? ගරු මන්ත්‍රීතුමනි දැන් මේ අපි කිව්වා බිලියන 365ක් ආණ්ඩුව හොයන්න ඕනේ 2018 වැඩිට වැඩිය 2019 වර්ෂේ. ඒ කියන්නේ දවසට 1 බිලියනයක් ආණ්ඩුව අලුතෙන් හොයන්න බදු හැටියට. කාගෙන්ද මේ 100 කෝටියක් බිලියනයක් කියන්නේ? මේ 100 කෝටිය ජනතාවගෙන් ගන්න ඕනේ ආණ්ඩුව. හැම දවසකටම 2019 වර්ෂයේ පසුගිය වර්ෂයට වැඩිය අලුතෙන් රුපියල් කෝටි 100ක් ආණ්ඩුව මේ රටේ ජනතාවගේ පොකට්ුවෙන් පර්ස් එකෙන් සාක්කුවෙන් උදුරාගත යුතු වෙනවා. මේ ආදායම් ගණනේ හරියට ඔවුන්ගේ සංඛ්‍යාල එකනව ඉස්සරහට යන්න. අපි මේක බැලුවොත් දල වශයෙන් මේ රටේ ජනතාව 2.2 කෝටි කියලා 2019 වර්ෂයේ මේ රටේ සමස්ත ජනතාව බාල මහ අලුත් තරුණ යෞවන එවාගෙම රෝගීන් වයස්ගත මේ සියලු දෙනා අඩුම ගානේ මේ වර්ෂය තුළ ඔවුන් අතර බෙදී ගියොත් මේ රජයේ බලාපොරොත්තු වන ආදායම එක වර්ෂයකට හැම පුද්ගලයෙක්ම ලදරුවන් පවා රුපියල් 17,380.95ක් අලුතෙන් ආණ්ඩුවට ගෙවිය යුතුයි. මේ ගාන හොයාගන්න නම් ඒ නිසා මම කියන්නේ මේ සිහින මාලිගාව කඩා වැටෙන්නේ මේ සිහින මාලිගාව ඉටු කරගත හැකි නම් මේ රටේ සමස්ත ජනතාව මත දරන්න බැරි බදු වරක් හැටියට. ඒ නිසා මේ ගැන අපි ගරු මුදල් ඇමතුමාට රජයට මේ ගැන සලකා බලන්න. මොකද අපේ රටේ දැන් මේ කතා කරපු මේ විවිධ සහන දෙන කණ්ඩායම් සහ රටේ සමස්ත ජනතාව සලකා බැලුව විට ඉතා සුළු ප්‍රමාණයක් ගැන තමයි මේ කතා වෙලා තියෙන්නේ. දැන් මම රබර් කිරි නිෂ්පාදනය කරන දිස්ත්‍රික්කයක ජනතා නියෝජිතේ දැන් මේ කතා කරලා දෙනවා. මේ අයවැලේ කියලා රබර් කිරි නිෂ්පාදනය මේ රටේ අවශ්‍ය කර්මාන්ත සඳහා මදි. ඒ නිසා නිෂ්පාදනය එහෙම ප්‍රශ්නයක් නැහැ. අපේ රබර් කිරි නිෂ්පාදනය අපිට විකුණ ගන්න බැරුව තියෙන. ඒ නිසා සමහර අවස්ථාවල ප්‍රශ්නය අවබෝධ කරගනත් නැහැ. ඒ නිසා අපි
කාලය අවසන්
මට එක තප්පර 10ක් දෙන්න. අර පොළොන්නරුවට වැඩිපුර මම සල්පොන්සෙන් මැතුම හිටියනම් සතුටු වෙනවා. වැඩිපුර මුදල් වෙන් වෙනවා කියලා එතුමා කනගාටුවෙන් කතා කර ඔබතුමාට ඔතනදලා උත්තර දෙන්න බෑ. පොළොන්නරුව කියන්නේ මේ රටේ තියෙන අන්තිම දරිද්‍රතාවයෙන් පෙළුණු දිස්ත්‍රික්කය. ඒ වගේම මායිම් ගම්මාන වලින් LTT යුද සමයේ වැඩිම කරදරයට පත්වෙච්ච දිස්ත්‍රික්කය. ගම්පහ කියන්නේ මේ රටේ තියෙන දිස්ත්‍රික්ක අතර ඉහළින් තියෙන දිස්ත්‍රික්කයක්. ඒ නිසා අර ඉතා අඩු ආදායම්ලාභී අඩුම සංවර්ධ දිස්ත්‍රික්කයට මුදල් වෙන් කිරීම සහ කොළඹ බස්නාහිර පළාත එක්ක අපි එක සංසන්දනය කරන්න යනවා නම් ඒක සපුරා වැරදි බවත් ප්‍රකාශ කරමින් මට අවස්ථාව සලසා දීම ගැන මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
ස්තුතියි ඔබතුමාට. මීළඟට ගරු ලකී ජයවර්ධන අමාත්‍යතුමා විනාඩි 20ක පමණ කාලයක් තියෙනවා ඔබතුමාට.
මුලසනාඩුවට ගරු මන්ත්‍රීතුමනි, 2015 එක්සත් ජාතිපක්ෂයත් ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග එක්වෙලා ඇති කරපු ජාති කාණ්ඩුව 2018 ඔක්තෝබර් 26 වෙනිදා විසිරලා ඒ විශාල කුමන්ත්‍රණයත් ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාව තුළ සිදුවුණේ ඛේදනීය තත්ත්වය මග ඇරලා නැවත දෙසැම්බර් 20 වෙනිදා හිටු එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව තුළ ඉදිරිපත් කරන අයවැය පිළිබඳ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් සලසා දීම පිළිබඳව ඔබතුමාට පළමුවෙන් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මට පෙර කතා කළ ජාතික ආණ්ඩුවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙක් විදිහට කටයුතු කළ අපේ සීන බලාපිටිය මැතිතුමාගේ කතාව තුළින් මේක සීන අයවැයක් විදිහට දක්වන්න ලැබුණා. මම හිතන්නේ මේක සීන අයවැයක් නෙවෙයි, මේක රටේ ජනතාවට බරක් නොදී සාන සලසන අයවැයක් කියන මේ අවස්ථාවේ සතුටින් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාව ඇති කරන්න කටයුතු කළ මේ පාර්ලිමේන්තු වසර 30ක් නියෝජනය කරමින් මෙරට විශේෂ සේවාවක් ඉටු කළ මංගල සමරවීර මුදල් ඇමතුමාගේ මංගල අයවැය. මම හිතන්නේ මංගල කියන වචනේ පරිසමාප්තියෙන්ම මම හිතන්නේ මේ අයවැය රටට ඉතාම වැදගත් අවස්ථා සලසන අයක් විදිහට මම දකිනවා. 2004න් පස්සේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති අනුව රටට අයවැයක් ඉදිරිපත් කරන්න ලැබුණ අවස්ථාව. වසර 15කට පස්සේ මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති මත තමයි මේ අයවැය ඉදිරිපත් කළ තියෙන කෙනෙක් මතක් කරනවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කරන කාලවලද රටටත් රටේ ජනතාවටත් ආදරය කරමින් රටට විශිෂ්ට සේවාවන් කෙරුවා කියන එක අපි යමතුවෙන් කිය යුතු වන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම 30 වසරක දේශපාලන අධ්‍යක්ෂකම සමග මංගල සමරවීර නැතිතුමා ඉදිරිපත් කරපු අයවැය පිළිමත අපි සතුටු වෙන අතර එතුමාගේ 30 වසරක දේශපාලන දිවියටත් සුබ පතන්නට මේක අවස්ථාවක් කරගන්නවා. කරු කතානායකතුමනි, මේ අයවැය විවාදයට එක්වන විපක්ෂයේ ගරු මන්ත්‍රීවරු මේ සභාගර්භය තුළ අයවැය විවේචනය කර නමුත් සභාගර්භයෙන් එළියට ගියට පස්සේ කියන්නේ මෙම කාලේ මෙවන් මූල්‍ය අර්බුද ඇති කාලෙක ජනතාවට සහන සලසන අයවැයක් ඉදිරිපත් කිරීමත් හොඳ සතුට වෙනවා. නෑ, අපිට එළියේදී කතා කරනවා සමහර අය කියනවා විශේෂයෙන්ම මේ අයවැය ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ එළියේදී අපිත් එක්ක කියන පෞද්ගලික කියනවා ඔබතුමත් කිව්වා එදා මට ලිෆ්ට් එකේදී නේද මේක ටිකක් හොඳයි කියලා. ඉතින් ඇත්තටම මේක සතුටු වෙන්න කාරණා. ඉතින් අර එතුමා කිව්වා ඇත්තටම ඔබතුමම කිව්වා මං හිතන්නේ මේක අපි විපක්ෂයේ යුතුකම තමයි විවේචනය කරන එක. නමුත් මේ විවේචනය අපි පාර්ලිමේන්තුවේ ඇතුළු කෙරුවත් මේවා ඉතින් සාධාරණ වැඩ කියලා මේ මතය තියෙනවා. ඒ නිසා අපි ඒක ගැන ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා ගරු මූලසඳුරට මන්ත්‍රීනි, 1948 වර්ෂයේ තමයි ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පස්සේ මුළු ලෝම ශ්‍රී ලංකාව පිළිබඳ විශාල බලාපොරොත්තුවක් තබා ගත් අතර ඔවුන්ගේ අනාවැකි වූ ඉතා ඉක්මනින් අප රට ආසියාවේ ස්විත්සර්ලන්තයේ බවට පත් වේ යයි කියලා 1985 සිංගප්පූරු අගමැති ලී ක්වෙන් යූ මැතිතුමා එතුමාගේ ඇය කතාව තුළ වසර පහකින් සිංගප්පූරුව ලංකාවට වඩා දියුණු රටක් බවට පත් කිරීමේ මූලික අරමුණ බව පවසා සිටියා. එකල ලෝක ජනතාව පූර්වාදර්ශයට ගත්තේ අපේ රට අප රට නිදහස ලබා වසර 71ක් පසු පත්ව ඇති තත්ත්වය පිළිබඳ හෘද සාක්ෂියට එකඟව කතා කළ යුතු ඇත. ඒත් විපක්ෂයේ එක් ඇඟිල්ලක් අපේ පැත්තට දික් කරනකොට ඇඟිලි අතරක් එයාගේ පැත්තට හැරවෙනවා කියන එක අමතක කරලා තමයි කතා කරන්නේ. ඒ පිළිබඳ අපි කනගාටු වෙනවා. අවුරුදු 71ක කාලය තුළ මේ රට පාලනය කර පාලන යුගයන් ගැන කතා කරුවොත් ගරු මුලසනවරුට මන්ත්‍රීතුමනි වසර 71ක රාජපාලනය ගැන කතා කරන විට ඉන් වසර 35ක් මේ රට පාලනය කර තිබින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ප්‍රමුඛ පෙරමුණු රජයන් වන බවත් වසර 41ක විධායක ජනාධිපති බලයෙන් වසර 25ක විධායක ජනාධිපති බලය දරලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකින් බව අමතක කරන්න එපා. වසර 32ක පාලන කාලය තමයි එක්සත් ජාතික පක්ෂය මේ රට පාලනය කරුවේ. වසර 16ක් එක්සත් ජාතික පක්ෂයේ විධායක ජනාධිපතිතුමා යටතේ කටයුතු කළා. වසර 4ක පමණ කාලයක් එක්සත් ජාතික පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග සහසම්බන්ධ වෙලා මගේ දැනේ දේශපාලන ඉතිහාසයේ මුල්වරට ජාතික ආණ්ඩු සංකල්පය තුළ මේ රට පාලනය කරන ගියා. මේ කාලේ රටේ නායකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති කියන එකත් අමතක කරන්න එපා. එවන් තත්ත්වයක තමයි මේ රට අද පත් වෙලා තියෙන්නේ. ඉතින් වැඩි කාලයක් මේ රට පාලනය කරලා තියෙන්නේ අද විපක්ෂයේ නායක කියන එක අපි අමතක කළ යුතු වෙන්නේ නැහැ. ඒ නිසා විපක්ෂය අද මේ මොනවා කතා කරුවත් මේ රටේ මෙවන් තත්ත්වයට එයත් වගකිය යුතුයි කියන එක අපි මතක් කරගන්නවා. හිංසකරු මුලසන රත්පුනි මේ කාලය පාලන කාලයන් තුළ රට තුළ සේවාවන් පිළිබඳ සංසදානත්මකව බලනවා එම පාලන කාලයන් තුළ රටට විශිෂ්ට සේවාවක් කළ එක්සත් ජාතික පක්ෂය කියන එක කවුරුත් අවිවාදයෙන් පිළිගත් යුතු වෙනවා. ඒක කාටවත් නැහැ කියන්න බෑ කියන එකත් මතක් කරන්න ඕනේ. ඒවා එකින් එක ගෙනහැර දක්වන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. මම හිතන්නේ මේ සභාවේ ඉන සියලුම මන්ත්‍රීවරුන් හිතට එකව කල්පනා කරනවා නම් ඒක පිළිගන්නවා. නිදහස ලබන්නට පෙර අප රටට නිදහස ලබා ගන්නට මුල්ලුවේ එක්සත් ජාතික පක්ෂ නායකින් බව අමතක කරන්න එපා. නිදහස අධ්‍යාපනය අප රටට ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂ නායකින්. විවෘත ආර්ථික ආසියාතික රටවල් අතරින් මුල්වරට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමායි කාලේ. ජාත්‍යන්තර සම්බන්ධතා වැඩි වශයෙන් තර කළේද එක්සත් ජාතික පක්ෂ රජයන් යටතේය. කෘෂිකර්මාන්තය දිනු කළ කඩිනම් මාවැලිය ක්‍රියාත්මක කළ වසර දෙකකින් නිම කළ යුතු මාවැලි ව්‍යාපාරයේ වසර අයකින් අවසන් කළේ එක්සත් ජාතික පක්ෂය. ගල්ලායි සංවර්ධනය මිනිපේ සංවර්ධනය පදිවි පරාක්‍රමවාදී පළාත් ගොවි ගම්මාන සංවර්ධනය කළේ එක්සත් ජාතික පක්ෂය කියන කමතක් කරන්න එපා. ඒ අතර ත්‍රිවිධ අමුදාව ශක්තිමත් කරලා මම හිතන්නේ හොඳ ත්‍රිවිධ අමුදාවක් පොලිසිය ශක්තිමත් කරලා මේ රටේ ඒ අවස්ථා ඇති කරලා තියෙන එක්සත් ජාතික පක්ෂය කියන කමතක් කරන්න එපා. විශ්වවිද්‍යාල රාශියක් අලුතින් ආරම්භ කරලා අධ්‍යාපන ප්‍රශේෂ්ඨ විශාල දිනුවක් ඇතිකල අපි එක්සත් ජාතික පක්ෂය. ඒ වගේ මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමේ මේ රටට දායාද කිරුවේ එක්සත් ජාතික පක්ෂය. ඒ තුළ අද උසස් අධ්‍යාපනය ආධාරන දරුවන්ට විශාල අවස්ථා සැලසිලා තියෙනවා කියන එක මතක් කර යුතුයි. ඒ නිසා අද මේ රටේ අහිංසක දරුවන්ට මේ උගත්කම් ඇති කරගන්නට ඒක හොඳ පණ්ඩයක් වෙලා තියෙනවා කියන එකත් අපි සඳහන් කළ යුතු වෙනවා. ඒ වගේ නිදහස් ශ්‍රේලඳ කලාප ඇති කරා. නිදහස් ශ්‍රේලඳ කලාප එකක් නෙවෙයි ගණනාවක්. විශේෂයෙන්ම බියගම කටුනායක පල්ලෙකැලේ කොග්ගල ආදී ප්‍රදේශවල එවන් අවස්ථා ඇති කළා. අපේ රටේ තරුණ තරුවන්ට රැකියා ඇති කිරුවේ ඒ එක්සත් ජාතික පක්ෂ පාලන කාලය තුළ කියන එක අපි මතක් කළ යුතු වෙනවා. මේවා අලුත් සංකල්ප විදිහට එයයි ඇති කෙරුවේ. එක්සත් ජාතික පක්ෂයේ ඒ අවස්ථා ඇති කෙරුවා කියන එක මතක් කරන්න ඕන. ඒ වගේ ඊට පස්සේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්මයා කාලේ ගම්මට කර්මාන්ත කියන සංකල්පය තුළ ගම්මා කර්මාන්ත 200ක් ගමට ගෙනාවේ කියන එකත් මතක් කරන්න ඕනේ. ඒ වගේම ඇඟලුම් කර්මාන්ත දිනු කරලා ඒ වගේ විශාල වැඩසටහන මේ රටට කෙරුවා. සංචාරක සේවා දිනු කරන්නත් එක්සත් ජාතික පක්ෂය කළ සේවාව වැදගත්. රූපවාහිනිය ආරම්භ කරුවා. ඒ වගේම විදුලිය නැති ප්‍රදේශවලට විශේෂයෙන්ම විදුලිය ලොකු පරිවර්තනයක් ඇති කරලා මේ රටේ විදුලි පද්ධතියට විශාල මෙගාවට් ප්‍රමාණයක් ඇති කරුවේ එක්සත් ජාතික පක්ෂය මතක් කරන්න ඕනේ. ඒ කාලේ දුරකථන ගැන කතා කරුවොත් දුරකථන ඒ නැති කාලේ ඒ දුරකථන පහසුකම් ඇති කරන්න ප්‍රමාණ පහසුකම් වැඩි දියුණු කරන්න ඒ වගේම ළංගමට පමණක් සීමා වෙලා තිබ්බ එක පෞද්ගලික බස් ඇති කරලා ඒවන් අවස්ථා ඇති කිරුවේ එක්සත් ජාතික පක්ෂය. නිවාස වැඩපිළිවෙල මම හිතන්නේ ගම් මට්ටමින් ඇති කරලා නිවාස වැඩපිළිවෙල විශාල වශයෙන් දැවන්ත විදියට අපේ රටට ඇති කිරුවේ එක්සත් ජාතික පක්ෂය. ඒ ආකාරයට කියන්නේ නිම කළ නොහැකි සේවාවන් විශාල සේවාවන් රාශියක් අප රටට එක්සත් ජාතික පක්ෂ පහළ කාලය තුළ ඇති කරුවා කියන එක අපි මතක් කළ යුතු වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම එවන් කාලය බලනකොට අපේ පාලන යුගයන්වලදී අපේ රට උඩට උස්සනකොට අනිත් පක්ෂ අද විපක්ෂ ඉන්න අය ඒ රට බාර ගන්න අවස්ථාවලදී රට කඩා වැටුණා කියන එක අපි අමතක කරන්න ඕනේ. 2001 රට අපි බාර ගන්නකොට වෙන ආර්ථිකයක් තිබ්බේ. ඒක දන කරලා 2004 අපි අපේ ආණ්ඩුව විසඳන අවස්ථාව වෙනකොටත් ඒ තුළ අපි හොඳ අවස්ථාව ඇති කරලා තිබ්බ කියන එකත් මතක් කළ වෙනවා. ඒ ඍණ ආර්ථිකය ධන ආර්ථිකයක් කරලා රට ගොඩනැගුව එක්සත් ජාතික පක්ෂ කියන එක මතක් කරන්න ඕනේ. ඒ වගේ අවස්ථා අපිට මේ පාලන බලයේ ඒ ඇතුණ ඒ ටික කාලය තුල වුණා. රටට විශිෂ්ට ගණ සේවාවන් ඇති කරන්න ක්‍රියා කළ කෙනෙක් තම සතුටින් මතක් කරන්න ඕන. නිසා එවන් පක්ෂයක් තමයි එක්සත් ජාතිපක්ෂය. අද එක්සත් ජාතිපක්ෂයට නැවත අවස්ථාවක් ඇති වෙලා තියෙනවා. මේ අය මැතිවරණ අයවැයක් කියලා සමහර අය අඳුනනවා. නමුත් මැතිවරණ අයවැයක් නෙවෙයි, මේක රට කරවන අයවැයක් කියනක මතක් කරන්න ඕන. මැතිවරණයටත් අපි සූදානම් වෙන්න ඕන. එක්සත් ජාතිපක්ෂයේ මැතිවරණයට කිසි අවස්ථාවක බය නැහැ. ඕනම මැතිවරණයට සූදානම් කියන එක මතක් කරන්න ඕන. පහුගිය කාලවල මැතිවරණ කල් තියන් දුනේ අපේ වරදින් නොවනවා කියන එකත් අපි මතක් කළ යුතු වෙනවා. පළපාලන මැතිවරණ කල් ගිය අපේ වරදින් නොවේ. ඒ වගේම පළාත් සභා මැතිවරණ කල් තැමෙන්නේ අපේ වරදකින් නොවේ කියන එක අපි මතක් කරන්න. මේවට සියලු දෙනාම වගේ කීතු කියන එක අපි මතක් කරන්න ඕන. එසේ එක පැත්තකට චෝදනා ඇති කරන්න එපා කියන එකත් අපි මේ අවස්ථාවේ සඳහන් කළ තියෙනවා. ධර්මෝලසනාරුගල මන්ත්‍රතුමනි 2015 ජනාධිපතිවරණය මේ රටේ ඉතිහාස ගතවන මැතිවරණයක් කියන එක අපි අමතක කීතුවන්නේ නැහැ. ඒ මැතිවරණ තියෙන අවස්ථාවෙනකොට 2014 මේ රට පත් වෙලා තිබ්බ තත්ත්වෙ පිළිබඳ කල්පනා කරනවා. ඉතාම අඳුරු තත්ත්වයක් රටේ තිබ්බේ. හිටපු ජනාධිපතිතුමාට තවත් වසර දෙකක කාලයක් ඉතුරු තිබී තමයි මැතිවරණයට ගියේ. මම දැන් 2014 වලට අප රට පත්ව තිබූ අරාජික තත්ත්වය ගැන සිතා බැලීමේදී එදා පැවති පාලනය තුළ රට ඉතා අසීරු තත්ත්වයක සිටි බව අමුතුවෙන් කිය යුතු වන්නේ නැතයි මම සිතනවා. විශේෂයෙන්ම එදත් එකල පැවති අවිචාර පාලනය තුළ රටේ ජනතාවගේ නිදහස හැමී තිබුණා. ජාතිවාදී අවස්ථාව උස්සන්න වී තිබුණා. ජාත්‍යන්තරින් අපරට සම්බාධක බව පැනවන්නට අවස්ථා නිර්මාණය වෙලා තිබ්බා. එවන් අවස්ථාවක් තමයි මැතිවරණේ තිබ්බේ. ඒ වගේම සමහර ජාතීන් නිදහසේ තම ආගම අදහන්නට පවා අපහසුතාව තත්ත්වයන් තිබුණා. ඉන්ධන ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍යවල මිල ඉතා අධික ලෙස තිබිලා ජීවන බර වැඩි වෙලා තිබේ. දැඩි ආර්ථික අපහසුතාවයකට රට පත් වෙලා තිබ්බා. ඒත් එසේ ඉතා බැරෑරුම් තත්ත්වයේ සිට රටක් එක්සත් ජාතිපක්ෂ විසින් 2015 මා හිතන්නේ එදා එක්සත් ජාතිපක්ෂයේ සහයෝගයෙන් නැවත රට යථා තත්ත්වයට පත් කරන්නට අවස්ථා සලසාගත්ත කියන එකත් මතක් කරනවා. විවිධ බාධා මැද විශාල නායකන්දක් අරගෙන තමයි අපේ රට අපි ඉදිරියට ගෙන යන්න කටයුතු කරුවේ. යාතලත නැවත රට ගොඩනැගීමට දැන් කටයුතු කරගෙන යනවා කියන එකත් මතක් කළ යුතු වෙනවා. අපි වෞරුත්තුරගේ මේ පසුගිය පාලන ජාතික ආණ්ඩු වැඩපිළිවෙල තුළ අපි තනියම ආණ්ඩු කෙරුවේ නැහැ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතර ආණ්ඩු කරනකොට විවිධ ගැටලු බාධක අපිට තිබ්බා. නමුත් ඒ බාධක අභිභවා යමින් අපි කටයුතු කරුවා කියන එකත් මතක් කරන්න ඕන. ඒ නිසා ගරු මුලාසනරුවට මන්ත්‍රමනි මැතිවරණ වර්ෂයක් වන මේ වර්ෂය තුළ ගෙනෙන ලබන මෙම අයව අප රටට ඉතාමත් වැදගත් අයවැයක් ලෙස මා දකිමි. සම්ප්‍රදායික ලෙස උදෙක් මැතිවරණ ජයග්‍රහණ කිරීම සඳහා විවිධ ආණ්ඩු ගෙන අයව වලින් ඔබට ගොස් රටේ ආර්ථිකයට දරාගත හැකි රටේ ආර්ථිකය ශක්තිමත් කරන රටේ පුරවැසියන් සවිබල ගන්වන අයවැයක් ලෙස මා මේ අයවැය දකින අතර සිය දෙපින් නැගී සිටින පුරවැසියන් බිහි කරන අයවැයක් ලෙස මා මේ අයවැය ඇඳෙන්නට කැමැත්තුන. ඈත ඉතිහාසයේ ඇති අප රට එදා ග්‍රීකවරුන් සහ රෝමවරුන් අප සමග ගැටඳුරු කළ අතර ඔවුන් අපට ත්‍රිපෝබේන් ලෙසද අරාබිකරුවන් විසින් සෙරන්දීප් ලෙසද අප මව්බව රට අඳුරලා අප රට පුරාණයේදී නැගෙනහිරේ දොරටු ලෙස අඳුනගෙන තිබු අතර ලෝක නැගෙනහිර වෙළඳාම කේන්ද්‍රස්ථානිත් වෙලා තිබා කියන එක මතක් කළ යුතු වෙනවා. එනම් අප රට පුරාණයේ සිට වෙළඳාම කළ ඉතා ශක්තිමත් ආර්ථික පැවැති ලෝක ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත් වෙලා තිබ්බා. වර්තමානයේදී අපි අගමැති රනිල් වික්‍රමසිංහ අපගේ රජයේ මෙවෙමින් සිටින්නේ එදා පුරාණයේ අප රටේ අභිමානේ අප මව්බිමට යළිත් තහවුරු කර දීමටයි ආසියාවේ කේන්ද්‍රස්ථාන බවට අප රට පත් කර ලෝක සැපුම්දාමයට අප රට සම්බන්ධ කිරීම තුළින් කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් ආරම්භ කර අප රටේ තරුණ ජවය රටේ ප්‍රගමණයට සම්බන්ධ කර ගැනීමට රැකී රක්ෂා බීකර අපනයන ආදායම් ඉහළ නංවා ආසියාවේ මෙන්ම ලෝකයේ ප්‍රබල ආර්ථික රාජ්‍ය බවට පත් කරන තමයි අපේ පක්ෂයේ අරමුණ. ගරු මුලාසනාරුවට මන්ත්‍රමුනි ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම උපයා ගැනීමට හැකිවීම 35%කින් මත්ස්‍ය අපනයන වැඩි කර ගැනීමට හැකිවීමද මේ කාලයේ සිදු වුණා. ඉතිහාසයේ ප්‍රථම වතාවට මෛතන් ධීවර සංස්ථාව පාඩු ලැබපු ආයතනය ඒ ආයතනයේ අද ලාභ ලැබෙන ආයතන බවට පත් කරලා ඒ වගේම කඩාවැටෙන ආයතන ලාභ ලැබෙන ආයතන බවට පත් කරලා විශේෂයෙන්ම අපේ ලංකා ගමනාගමන මණ්ඩලයේ සීතිවේග මෛතන පහුගිය කාලවල පඩි දෙන්නටත් බැරි තත්ත්වයකට කඩාවැටලා තිබේ. නමුත් වර්තමානයේ මේ අවුරුදු තුනේ පාලනය තුළ ඒ එවන් අවස්ථා ශක්තිමත් කරලා ඒ වගේ කටයුතු කරලා විශේෂයෙන්ම පාඩු ලබන ආයතන අද ලාභ ලබන ආයතන බවට පත් කරන්න විශාල වැඩපිළිවෙළක් දියත් කළ තියෙනවා කියන එක මතක් කරන්න ඕන. වරායේ ලාභ ලබන ආයතන බවට පත් කළ තියෙනවා. ලංකා මිනිරලසි නිෂ්පාදනය 117කින් හීල නංගලා දෙනවා කියලා මතක් කළ යුතු වෙනවා. ඒ වගේ ආදායම් වැඩි කළා. වසර 63 පසුව මූල්‍ය ගිණුමේ රුපියල් බිලියන 22ක අතිරික්තයක් ඇති කර ගැනීමටද හැකි වීම ගණිත ශක්තිමත් ආර්ථිකයක් පෙරනිමිති පාල කරන්නට අද හැකි වෙලා තියෙනවා කියන එකත් මතක් කළ යුතු වෙනවා. අපරාජයේ ශක්තිමත් ආර්ථිකය බිහි කිරීමේ වැඩපිළිවෙළ සාර්ථක බවට ඒ තුළින් අප රට යළි 102% සිට ලෝට නයිනති රාජ්‍ය බවට පත් කිරීම තුළින් අප මොවීමට ආර්ථික නිදහස ලබා දීමට කටයුතු සැසීම රජයේ බලාපොරොත්තු කියන එකත් මතක් කරන්න ඕන. එනිසා ගරු මූලාසන මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අපේ තරුණ ප්‍රජාව කේන්ද්‍ර කරගැනීමේ ව්‍යවසායකත්ව සමාජ බිහි කිරීම සඳහා අපගේ බැංකු මගින් සහනදායි පොලි අනුපාතයන් මත ප්‍රාග්ධනය ලබා දීමට එන්ටර්ප්‍රයිස ශ්‍රී ලංකා නයිවැඩස්ථාන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන පරිදි 2018 ජනවාරි මාසයේදී හඳුන්වා දෙන්න. මෙම යෝජනා ක්‍රමය තවදුරටත් පොළු කිරීමට සහ ව්‍යාප්ත කිරීමට කටයුතු සැලසන්නට මෙම ආයවැය යෝජනා කරලා තියෙනවා. මේක ඉතාම වැදගත්. පහුගිය කාලවල මේ පිළිබඳ විශාල යම් යම් ගැටලු තිබ්බා. බැංකුවලින් ණය ගන්න ඇති අපහසුව, අපේ ජනතාව මං හිතන්නේ බැංකුවලින් ණය ගන්න දරන උත්සාහයන් අඩාල් වෙන අවස්ථා තිබ්බා. නමුත් ඒවා ක්‍රමාත්මක කරලා මේ ආයවැයෙන් මේ වෙනුවෙන් විශාල සහනයක් සලසදීම මේ රටේ තරුණ තරුණයන්ට කරන විශාල අවස්ථාවක් විදිහට අපි දකිනවා. ඒක ශක්තිමත් කරන්න මම හිතන්නේ සීළු දෙනාගේම සහයෝගය අවශ්‍ය වෙනවා. විශේෂයෙන් මේ රටේ රාජ්‍ය බැංකුවට මේ අවස්ථාව වඩා වඩා ශක්තිමත් කරන්න අවශ්‍ය කටයුතු සැසඳ කියලා අපි කාරණාවක් ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම බැංකු අද තියෙන ඕන මේ රටේ පොඩි මිනිස්සුන්ට, මෙතෙක්කල් ඒ බැංකු තිබ්බේ ලොකු මිනිස්සුන්ට, ඒ නිසා පොඩි මිනිස්සුන්ට ඒ අවස්ථාව සලසන්නට මේක අවස්ථාවක් කරමු කියන එක මතක් කරන්න ඕන. ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, තිරසර ආර්ථික වර්ධනයට ණය ආපසු ගේමේ හැකියාව වැඩි කිරීම පිණිස කඩිනමින් අපනයන වර්ධනය කිරීමටත් අනෙකුත් විදේශ ආදායම් නංවලීමටත් අත්‍යවශ්‍ය වෙනවා. මීට පෙර ආයවැය මගේ යෝජනා කර පරිදි අපනයන වෙළඳපොළ ප්‍රවේශ කරන්ට යෝජනා ක්‍රම සහ ජාතික අපනයන ක්‍රමවේදය දියත් කරනු ලබන අතර අපනයන වෙළඳපොළට පිවිසීමේ වැඩසටහන සඳහා රුපියල් මිලියන 800ක් හා ජාතික අපනයන ක්‍රම උපයෝග සඳහා මිලියන 250ක් ද වෙන් කිරීම කරන ලද ආයවැය යෝජනාව ඉතා සතුටින් සඳහන් කරන්න පුළුවන්. ජාතික අපනයන ක්‍රම උපයෝගයට භාණ්ඩවල ගුණාත්මක තත්ත්වය නංවාලීමේ ජටිතල පහසුකම් වැඩි දියුණු කිරීම පිළිබඳ අන්තර්ගත සඳහන් වන අතර ඒ රාජ්‍ය පෞද්ගලික ද්‍යාංශයේ සහයෝගයෙන් ක්‍රියාත්මක වනු ඇත. ඒ අනුව අපනයන නිෂ්පාදන ආනයන භාණ්ඩවල ගුණාත්මක තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා වන තාක්ෂණික පහසුකම් වර්ධනය කිරීමට ගෙන ඇති පියවර
ඔබතුමාට තව විනාඩි 2ක් කාලයක් විතර ලැබලා තියෙනවා.
ඒ නිසා මේ වන් ආකාරයට මේ ආයවැයෙන් කරන යෝජනා පිළිබඳ අපි සතුටුපත් වෙනවා. විශේෂයෙන් මේ පිළිබඳ කතා කරද්දී පසුගිය කාලවලදී මේ රටේ පැවති තත්ත්වයන් මගහරවන්නට විශේෂයෙන්ම අපේ රජය ගෙන ගිය වැඩපිළිවෙළ ගැන කතා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවිධියාව ස්ථාවර කරන්නට කරපු වැඩත් අපි අගය කළ යුතු වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා දානමන සංශෝධනය ගෙනීම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම, තොරතුරු දැන ගැනීමේ පනත ස්ථාපනය කිරීම, ජාතික විගණනයේ පනත හඳුන්වා දීම විවාගයේ කරුණු නිසා අද ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවිධියාව රට තුළ ක්‍රියාත්මක වෙනවා කියන එක සතුටින් මතක් කරන්න පුළුවන්. මේවා වැඩි කරන්න විශේෂ ආර්ථික සංවර්ධනය සඳහා, ඒ වගේම දුප්පත් බව තුරන් කිරීම සඳහා විශේෂ අවධානය මේ ආයවැය තුළින් යොමු කිරීමත් වැදගත් කියන එක මතක් කරන්න ඕන. 2015 වර්ෂයට පෙර ලබා දුන් සමෘද්ධි දීමනාව දෙගුණ කරන්න මම හිතන්නේ එදා අපේ රජය යටතේ කටයුතු කළා. ඒ වගේම නව සමෘද්ධිලාභින් 600,000 සමෘද්ධි දෙන්න යෝජනා කරලා තියෙනවා. මේ ගැන විපක්ෂයේ ලොකු කතන්දර කිව්වත් මම හිතන්නේ මේක අත්‍යවශ්‍යම සිදුවීමක් කියන එක කවුරුත් පිළිගත යුතු වෙනවා. මෙතෙක් කල් අසාධාරණයට පත් වුණ ඒවන් මේ රටේ දුප්පත්කමේ පීඩා විඳින ඒ අයට ඒ අඩිනමින් ලබා දීම වැදගත් කියලා මතක් කරන්න ඕන. ඒ නිසා අද මේ ආයවැය මේ සඳහා මුදල් වෙන් කර මේ පිළිබඳ ස්තුතිවත් පළව කරන අතර මේ සඳහා ඉතා ඉක්මනින් කටයුතු සලසන්නට ඒ අදාළ අංශවලට අවස්ථා සලසන්නට කියලා ඉල්ලීමක් කරනවා. ඒ නිසා ඉතා වැදගත් ආයවැය මේ ආයවැය ගැන මම හිතන්නේ අද පාර්ලිමේන්තුවේ අපි අවුරුදු ගාණක් නියෝජනය කරලා තියෙනවා. නමුත් ආයවැය වලට ඉදිරි සහභාගී වෙලා තියෙනවා. ආයවැය විවාදවලදී කතා කරන කතා ගැන කතා කරුවොත් මම හිතන්නේ විවේචන අඩු අයක් විදිහට මේ ආයවැය දකිනවා. විපක්ෂණත් විවේචනය බොහොම අඩුවෙන් කරන්නේ. එයාට කියන්න දෙයක් නැති නිසා සමහර අවස්ථාවල ඒකත් සුළු විවේචනයකට ලක් කරලා මේ ආයවැය ගැන කියන එක පිළිබඳව අපි සතුටු වෙනවා. නිසා මංගල සමරුව
ඔබතුමාගේ කාලය අවසානයි.
ඉතත් සාර්ථක අයවැයක් ඉදිරිපත් කරපු කියන එක සඳහන් කරමින් මේ අයවැය ඉදිරිපත් කරන්න මේ මෙවන් අයවැයක් අපේ රටට ඉදිරිපත් කිරීමද ගරු අග්‍රාමාත්‍ය මහතාට මුදල් අමාත්‍යතුමාට විශේෂයෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමාට සියලුම නිලධාරීන්ට ස්තුති පළ කරමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.